මෙහිම ප්‍රශ්නේ ඊයේ ජිනාලංකාර හාමුදුරන්ගේ පස්ථානයේ නම්බර 6 මේ කමල් එකට පෝස්ට් කරලා තියෙනවා. ඒකෙදි අවසානයේදී ආරම්භනේ පත්‍ය ගැන කතා කරලා උන්වහන්සේ කතා කරලා ඉතින් අහුව ප්‍රශ්න තියෙනවා අහන්න කියලා. එතකොට ජයන්ත් මහත්මයා ආපු ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ප්‍රශ්නේ මේ ස්වාමීන් වහන්සේ දැන් අපි ධර්ම මාර්ගයේ හැසිරෙනකොට අපි මාර්ගයේ යනකොට අපි හැමදෙස්සෙම දිගටම කරන්න ඕනේ ත්‍රිලක්ෂණය ගැන මෙනෙහි කරන එක නේද? ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. ඒ තමයි ප්‍රශ්නේ. ඉතින් සාමදාහතුකව මම බොහොම කරුණාවෙන් කියන්නේ මාස කර්මයේ විරෝධයක් නැහැ. නමුත් මට කියන්න වෙනවා මේක මාර්ගයේ යනකොට මාර්ගඵල ලැබෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ මෙනෙහි කිරීමක් නැහැ කියන එක. ඊට පස්සේ පොත මං ඉතින් ඒකෙන් ප්‍රශ්නකුත් ඇහුවා. ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි කර දෙන්න පුළුවන්ද? ඒ සාන්නස කිව්වේ ඒක එහෙමම තමයි කියලා හිතන්නේ. මොකද මම ඊට පස්සේ ආව සාන්නසක සාමනස විචාර නිරෝධයද? ඒ කියන්නේ අපි අවිද්‍යාව නැති තැන සංස්කාර නැහැ. සංස්කාර ඒ කියන්නේ නැත්ත අසති කියන එක විදුනොත් ඒ කියන්නේ කතාවක් කරන්නේ නැහැ නේද? පොත ඒ කියන්නේ සාමනසක ටිකක් කිව්ව මට ඇත්තටම තේරුමක් ඉයේ නැහැ ඒ වෙලාවේදී. පොඩ්ඩක් ඒ ගැන කතා කරමු දෙවියනේ පොඩ්ඩක්. අපි දැන් ඔය අසති පැත්තෙන් තමයි එන්නේ සාමනස කිය. ඒ කියන්නේ හැබැයි සෝවාන් වෙච්ච අනාගාමී වෙච්ච උත්තමයන් වහන්සේලාට ඒගොල්ලන් අනිත්‍ය දුක් අනාත්ම නම් අනිත්‍ය සංඥා වඩන්නේ නැද්ද?
ඔව් ඒක මං හිතන්නේ දැන් ඔවයි තින් අපිටනේ හිතලානේ කතා කරන්න වෙන්නේ. ඒක එක පැති වලින් බලන්න පුළුවන් මේ ඇත්තටම මාර්ගඵලයක් ලබන වෙලාව කියන්නේ ඉතින් මොකුත් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. අවබෝධයක් ලබන වෙලාවනේ. ඊට කලින් තමයි මාර්ගේ වැඩෙන්නේ. ඒ කියන්නේ නුවණක් පහළ වෙන මොහොත කියන්නේ ආයේ මෙනෙහි කරන වෙලාවන් නෙවෙයි. නේද? ඥානයක් පහළ වෙනකොට. හැබැයි ඥානේ පහළ වෙන්න ඊට කලින් අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඒක යෙදෙන්න ඕන. එතන්නේ ඔය කාරණාට නම් ඉතින් මමත් ගොඩක් එකඟයි. ඔය කියන සමහර විට කියන ත්‍රිලක්ෂණේ අර සම්මතය කියන්නේ අපි අදත් කතා කළේ ඇති වෙනවා නැති වෙනවා කියන එකට මේ අනිත්‍ය කියන්නේ ගොඩක් අය. ඉතින් ඒක ඊට වෙනස් කිව්වට ඕක හරිය අමාරුයි දකින්න. හටගන්න එක නැති වෙනවා කියන එක අනිත්‍ය කියන එකේ ඉඳන්නේ අනිත්‍ය ගැන කතා කරන්නේ නේද? නැත්තම් වෙනස් වෙලා යනවා කියන එකේ ඉඳන්නේ
කියන්නේ.
ඉතින් ඒ අනිත්‍ය බලලා නම් මං හිතන්නේ කොහොමත් මාර්ගඵලයක් ලැබෙයි කියලා. අනිත්‍ය සංඥාව විදිහට පෙන්නපු ඉති රූපං ඉති රූපස්ස සමුදේව අත්තංගමෝ කියන එක නම් ඊට වඩා අනිත්‍ය සංඥාව වැඩෙනවා මේ මාර්ගඵලයක් ලැබෙන විදිහට. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය දකින විදිහට. තියෙන දේ තමයි වෙනස් වෙනවා හරි නැති වෙනවා හරි කියන අර්ථෙන් නම් ඕක කොහෙත් නම් ඉතින් අදාළ නෑ. එකක් බැලුවයි කියලා මාර්ගඵලයක් ලැබෙන්න විදිහක් නෑ.
සාවිනාත කියේ මාර්ගඵල දැන් ලැබිච්ච කෙනෙකුට දැන් අපිටම අපි පොවත් පුතාපන්න වෙච්ච කෙනෙකුට එයාට අයිමත් මේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දන්නේ නැහැ මම. ඒක 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 ඒකෙන් ඒක ගැන එහෙම දෙයක් නැහැ කියලා කියනවා සාවිනාත. ඒ කියන්නේ මං හිතන්නේ නැහැ සාවිනාත. ඔය කියන්නේ පරිසම්පාද දර්ශනයේ තියෙන ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අතති ඉදන් නොහොති කියන එකද නැති තැනක් කියන උපමාව ගත්තොත් එහෙම දැන් තෙල් නැත්තම් පහනක් ගැන කතාවක් කරන්න බෑ නේද කියලා සම්මාසි කිව්වා. හරි හරි කියලා කියලා සම්මාසි උත්තර දුන්නා. සමාන්තික අයිමත් පාරක් අහන්න ඕනේ. ඒ දැන් ඔය සමග පෝස්ට් කරලා තියෙන අපේ ගෲප් එකේ ඒ ડિස්කෂන් එකේ අන්තිමට හරි තින්නේ අහන්න ඕනේ. ඒකේ මට ඉතින් තේරෙන්නේ නැහැ. අද කමල් ටිකක් කිව්වා මේ කියන්නේ ඔය අවසානයේ අපි දැන් ඔය මාර්ග ඵල ලබා ගන්න වෙන වෙලාවට ඒවට කිසිම නියමයක් නැහැ කියලා ඕවා කියන්නේ ඔය මෙතනසම කියනවා මතක් අපිට මේ අර වගේ මේ දෙයක් අපි අර මුලින් කරන දේවල් මෙන්න කියලා වෙන්නේ එහෙම කිව්වා.
ඔව්. ඔක ඉතින් අර ජැක් මක් ජැක් ආවට පස්සේ ගොඩක් වෙලාවට මේ බලන්දීම විතරයි කරන්න තියෙන්නේ. දැක්ම ඇති කරගන්නකම් තමයි ඉතින් අපි ටිකක් ඇසර්ට් එකක් ගන්න ඕන. ඊට පස්සේ ඕන වෙන්නේ සිහිය පවත්ව ගැනීමනේ.
ඔව්.
මොකද නුවණ කියන එක ඉබේම යෙදෙනවා ඒකට. දැන් අපි සම්මාදිට්ඨිය පැත්ත හදාගත්තොත් ඒකට සිහිය පිහිටන ඕන වෙලාවක සම්මාදිට්ඨිය එතන තියෙනවා.
ඒ කියන්නේ අර එළඹ සිටි අවස්ථාවනේ. ඒ කියන්නේ ඒක එළඹ සිටිනවා. ඒ කියන්නේ අයි කියන දෙයක් නෑ. ඒක දන්නව හොඳට.
ඔව් දැන් දෙයක් දැන.
මම ඔතනදී පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද බලන්න? හා. මට නිකන් හිතුනේ දැන් අපිට ඔතන හිතනවයි දකින්නවයි කියන දෙකේ වෙනසක් තියෙනවනේ. ඒ දකින්න පුළුවන් අවස්ථාවට ආපුවාම අපිට ඉබේම ඒක තේරුම් යනවා ඇති. මේක ඉති රූපං ඉති රූපස් සමුදයෝකිනේ විදියට තේරුම් යනවා ඇති. නමුත් හිතන හිතීමයි දකීමයි අතර වෙනස තමයි ඔතන තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ.
ඔව් ඔව්. ඒ වගේ දෙයක් තමයි මම කියන්න උත්සාහ කළේ. දැන් මුලින් අපි උත්සාහයක් අරගෙන අරගෙන පෙන්වන්න ඕන. දන්න දේ දකින පත්තකට එනකන් අපි එෆර්ට් එකක් කරන් සෑහෙන්න නුවණින් හිත හිතා බලන්න වෙනවා. දැන් අර අපි ඔය සද්දෙට රූප එළියේ හදලා තියනවා කියන එක ඔක ටිකක් මතක් කර කර අපි සද්දේ දිහා අහගෙන ඉන්න ඕන. ආර රූපයක් හැදුණා නේද? ඒක හැදුවේ හිතෙන් නේද? ඕක එළියේ තියනවා කියේ පරණ පුරුද්දට නේද? මම මුලින් පෙන්න තමයි බලන්න වෙන්නේ. බෑ ටිකක් ඕක කරනකොට ඊළඟට සද්දේ අහගෙන ඉන්නකොට අර කියන කරුණු ටික නිකන් මේකේ තියනවා වෙනම. හිත හිතා බලන්න ඕන කමක් නැහැ. ගතිය සමහරට දැනිලා ඇති නේද? කක්කුරුදු කරගෙන යනකොට.
ඔව්. එහෙම එකක් යාත්
අහනවා. එතකොට ඔය සම්මා දිට්ඨිය කියන එක එනාට හරි අමාරුයි නේද? මොකද්ද කියලා තේරුම් ගන්න කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් නම් අදත් කියනවා ඉතින් මේ කට්ටිය අනිත් පැත්තේ ඉඳන්නේ සමහරු කතා කරන්නේ. එතකොට තේරුම් ගන්න බෑ මේ. අපි කොහොම හරි ඉතින් මේ දහම දකින විදිහට අර සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි ඕන. ඒකේ මූලික වෙන්නේ මට හිතන්නේ අර හිතෙන් හදලා එළියෙන් තියෙනවා කියන එක හොඳට බලන්න පුළුවන් නම් ගොඩක් රූපය ගැන පැහැදිලි වෙනවා නේ. අනුෂ්‍යට ප්‍රශ්න තියෙනවද? සම්මා දිට්ඨිය ගැන මොනවාද?
එහෙමයි ડોක්ටර් කොගලගේ මහත්මයා ඒක ගැන තමයි අහන්න අවශ්‍ය.
ඔව් ඒකේ පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න. එතකොට අපිට කතා කරන්න පුළුවන්. ආ හරි ඒකේ. අද කියපු ඒවයි හරි කමන්නේ. නැත්තම් එහෙම නැත්තම් ආයතන ගැන බලන්න කියපු එක දැන් සද්දයක් ඇහෙනකොට අපිට එළියේ රූපකින් ওই සද්දේ එන්නේ කියලාමනේ හිතෙන්නේ. වාහනයක් යනවා වන්න කාරකෙන් කාර් එකක් යනවා ඒකේ සද්දේ ඇහෙනවා කියලා තමයි හිතෙන්නේ. ඒකට ඒක අනිත් පැත්තට අපි ආයතන විදිහට බලනවා කියන්නේ ඒක දැනගත්තේ කොහොමද කියලා හිතට පෙන්නලා දෙනවා. ආයතන බලනකොට සද්දයක් ඇහුණා ඇහුණ දේ ගැන කල්පනා කළා. සෝත ආයතනේ මන ආයතනේ. සෝත ආයතනෙන් ඇහුවා මන ආයතනෙන් කල්පනා කළා. ඒතකොට සෝත ආයතනෙන් දෙන්න පුළුවන් සද්ද සංඥාව විතරයි. සද්දයකට වඩා අමතර දෙයක් කනට දෙන්න බෑනේ. එතකොට ඒකට අදාළ ඒ කියන්නේ සද්ද සංඥාවේ රූප නැහැ. සද්දයක අදාළ රූප
ඔය හිතෙන් හදලා එළියේ තියනවා කියන එක ඇත්තටම ගොඩක් ඉම්පෝර්ටන්ට් එකක්. අපිට ඔක එස්ටැබ්ලිෂ් කරගන්න මම හිතන්නේ ගොඩක් අපි ඔක්කොම එකතු කරලා කරගන්න ඕනේ. ඒක තමයි මේ ඒ ගැන පොඩ්ඩක් ඩිස්කස් කරනවා හොඳයි කියලා හිතනවා සර්.
ඔව් ඒක කොච්චර කතා කළත් අනිත් පැත්ත තමයි මේ හැරෙන්නේ මොකද අපි ජීවත් වෙන්නේ අනිත් පැත්තේනේ ඒක තනියෙන්ම තම තමන් එෆර්ට් එකක් ගන්න ඕන ඒක තමන්ට පැහැදිලි වෙනකම් ඒකයි මේ මේ මේක තේරුම් ගත්තා නම් ඒක ඒකේ යෙදෙන්න ඕන
එතකොට එදත් අපිට අර කෝප් එක කියන එක අපිට එකතැනක විතරක් පේන්නේ අය කියලා ඒකට අපිට ඇත්තටම උත්තරේ අපි තාම කොහෙදවත් හම්බුන්නේ නැහැ ඒකට උත්තරයක් නේද කොහෙද එකම ඩිස්කෂන් එකකදවත් වෙන හාමුදුරනවා වගේවත් කොහෙදවත් අපිට ඒක හරියට හම්බුලා නැහැ නේද
අපි ඒක නේද කතා කරන්නේ එතකොට කිව්ව නේද මේ ඉර්ධිබලය තියෙනවා නම් ඒක කරන්න පුළුවන් කියලා ඒක
අපි යුක්තක් ඒකට යන්න කලින් මේක පැහැදිලි කරගෙන ඉමු මේ අනුශා මොකක්ද අහන්න හැදුවේ
මේ සම්මාදිට්ඨියටපත් වීම ගැන තමයි ડોક્ટર කොබ්ලගේ මහත්මයා මම ඒක අහන්න ඕන කියලා හින්නේ උත්තර ඔය සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ සංකාර උපේක්ෂා ඥානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවද
එහෙම එකකුත් තියෙනවා හැබැයි මන් සාමාන්‍යයෙන් ඔය ඥාන වෙන් කරලා බලන ගතිය අඩුයි. ඇත්තටම මේ දැන් සංකාරයක් නේ අපි ඇහෙන සද්දෙගෙන කල්පනා කරනකොට හැදෙන සංකාරයක් තමයි අර එළියේ තියෙන කාරක කියන්නේ. අවිජ්ජාපච්ච සංකාර. නේද? අවිද්‍යාව යෙදුනා හින්දාමනේ මේ හිතේ හදපු එක හිත ඇතුලේ කියලා දන්නේ නැතුව එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ අර වතුරට එදෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා වගේ. ඒතර වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ සංකාරයක් අවිද්‍යාවෙන් හදපු සංකාරයක්. එතකොට ඔය සංකාරයට තමයි අපි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි දැන් බල්ලා තරහ අරන් බුරන්නේ ඒ සංකාරයට ඔකම තමයි ප්‍රපංච කියලා තව පැත්තකින් කියන්නේ. අවිද්‍යාව නිසා හිතෙන් ඒ මුලාව ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා තමයි අපි එළියේ තියෙන දෙයක් කියලා බාරගන්නේ. ඒකට එළියේ තියෙන දෙයකට තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. ඒකට දැන් මෙතන සිහිය නොවන පිහිටියොත් එහෙම ඒ සංකාර ගැන උපේක්ෂාවක් එනවා ඇත්තටම ඕන සංකාරක මේක ඇලෙන්න දෙයක්වත් නැහැ ගැටෙන්න දෙයක්වත් නැහැ නේද අවිද්‍යාව නිසා හදපු සංකාරයක් විතරයි කියන පැත්තක්
පේනවනේ එතකොට මේ දැන් රූපයක් කියන එක නැතුව මනෝ මනස තුලින් රූප මැවෙන ස්ථානයක් ගැන බැලුවොත් අපි හිතමු දැන් S2 වහගෙන අපි හිතමු පරියංක භාවනාවේ ඉන්නකොට මනෝ රූපන වැඩියෙන්ම මැවෙන්නේ. එතකොට S2ත් එක්ක එන සම්බන්ධය එතන ඒ වෙලාවේ ඒ මොහොතේ කැඩිලා. ඒතර බාහිර දෙයක් ගැන එතකොට අවධානය යොමු වෙන්නේ නැහැ. නමුත් අපි උදාහරණයට ප්‍රායෝගික වශයෙන් අපි විනාඩියක් තුල බැලුවොත් එක වාග් සංකාර මනෝ වචනයක් තුලින් මනෝ මනස බිහි වෙනවා නැත්නම් මනෝ චිත්ත මැවෙනවානේ ඒක මිනිත්තුවක් තුල අපිට හිතා ගන්න පුළුවන් ඇවිල්ලා නැති වෙලා යනවා අඳුම තරමින් 100ක් 200ක් පමණ වගේ තමයි තින් හිතෙන්.
ඔව් ඒවා ගොඩාක් ඇති වෙනවා. ඒතන දැන් දෙක වහගෙන හිටියට අපිට සද්ද ඇහෙන්න පුළුවන් නේ. කාක් එක්ක ගහනවා ඇහෙන්න පුළුවා. මම දන්නේ නැහැ ඔහේ කාක්කෝ ඉන්නාද කියලා. වටපිටාවේ වනවා. ඈ
නැති තැනකට සාමාන්‍යයෙන් පොඩ්ඩක් සිතපත් සමාධි වගේ තැනකටපත් වෙලා මනස විතරක් විවෘත වීමේ ප්‍රතිපදාවක ඉන්න පුළුවන් නම් කෙනෙක්ට එතන
කියන්නේ ආනාපාන සතිය වගේ ඉන්නකොටද
ඊටත් වඩා චුට්ටක් මං හිතන්නේ ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලම ගොරෝසු විදිහට අපිට සද්ද ඇහෙනවා එකපාරට ඉඳගත්තම පරියන්කේ නමුත් ඊට පස්සේ ඇතුළට යන්න යන්න මං හිතන්නේ මනස මනෝත්තන විතරක් වැඩ කරන තැනට පත් උනොත් කොටත්
එතකොට ඒ පරයන්කේ වාඩි වෙලා දැන් ස්පියාගෙන පටන් ගන්නේ හුස්මට අවධානය යොමු කරලාද එහෙම නැතුව නිකම්ම වටපිටාවගෙන නිකන්
මට නම් ડોක්ටර් ভাইබ්‍රේෂන් එක තමයි එතනට තමයි පත් වෙන්නේ.
ඒ කියන්නේ ශරීරේ කොහේ හරි නිකන් ভাইබ්‍රේට් වෙනවා වගේ ගතියක් දැනෙනවා. ඒක බලන් ඉන්න.
එහෙමයි.
දැන් ඒ හරි. දැන් මොකක් හරි විදිහකට අපේ හිත එකඟ වීම තුල තමයි ඕක තියෙන්නේ. දැන් ভাইබ්‍රේෂන්ස් කියන්නේ ශරීරේ කොහේ හරි තැනකට අපේ අවධානය යොමු වෙනවා. එතන නිකන් අර මොනවා හරි ඒ පොඩි දැනීමක් තියෙනවා මොකක් හරි දෙන. ඒක විදිහා බලන් ඉන්න පුළුවන්. ඉතින් ඕක වෙනකොට හිත ගොඩක් එකඟ වෙලා. ඒ කියන්නේ අපිට විශේෂ අරමුණක් කියලා ඕනේ නැහැ. මොක වෙන්නේ ගොඩක් වෙලාවට දැන් මොකක් හරි සමතකමට හනක් පුරුදු කරගෙන යනකොට ওই තත්ත්වයට එනවා. දැන් ඒක මම දන්නේ නැහැ වා සමහර විට පටන් ගත්තේ ආනාපාන සතියෙන් වෙන්න පුළුවන්. නැත්තම් වෙන එකකින් වෙන්න පුළුවන්. එහෙම හිත එකඟ වෙනකොට ඔය හුස්ම දිහා නොබැලුවත් ශරීරේ තනක් කොහේ හරි නිකන් දැනෙනවා. ඒක දිහා බලා ඉඳීනම එතකොට ඒ සමාධිය හොඳයි ගොඩක්. තව විදිහට කිව්වොත් එතකොට අර වෙන අරමුණු එන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ කියපු එක හරි. හැබැයි එහෙම ඉද්දි එතකොට ඉතුරු වෙන්නේ වැඩ කරන්න හිතනේ. හිතට එක එක ඒවා මතක් වෙන්න පුළුවන්. ඒ ගතියත් සමහර විට ගොඩක් අඩු වෙලා ඉතින් ඔහේ ඉන්නත් පුළුවන්. ඒ අර ভাইබ්‍රේෂන්ස් දිහා බලා ඉන්නකොට සමහර විට ඒකේ දැනෙන ගති ටික සතුටක් දැනෙනවා, සැහැල්ලු වෙලා යනවා. එක එක පාවිවියේ ඉන්න ගතියකට එන්න පුළුවන්, ශරීරේ දැනෙන්නේ නැතුව යන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙනවා. ඒවා මේ සමාධියේ තියෙන ලක්ෂණ ඒවා. ඒවයින් තමයි ඊට පස්සේ ඔය සමාධි ධාන රූපාවචර අරූපාවචර පැත්තටත් යන්න පුළුවන්. මේ බලා ඉඳීම තුල. හැබැයි ඒ අතරේ ඔන්න දැන් අපිට මොනවා හරි මතක් වුණොත් ඒක බලන්න පුළුවන් නම් එතන එක්තරා විදිහක විදර්ශනයක් කරන්න පුළුවන්. ඒක තමයි ඒ හිතට එන දෙයක්. අපිට හිතට මතක් වෙන්නේ මොකක් හරි බාහිර දෙයක් ගැනනේ. ගිය තැනක් වෙන්න පුළුවන්, කරන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්, කවුරු හරි ගැන වෙන්න පුළුවන්. මේ බාහිර එකට සම්බන්ධ දෙයක්මනේ සිහි වෙන්නේ නේද?
එහෙමයි ඩොක්ටර්. එතකොට දැන් ඒක ඇවිල්ලා හැබැයි සමුදේ උන තැනම නිරෝධ වෙන ස්වභාවයක් තියනවා නේද එතන? ඇවිල්ලා නැති වෙලා යනවා කියන්නේ ඒ කියන්නේ ඒ සමාධිගත සිත තුළ විදර්ශනාව වැඩෙනකොට මට දකින්නේ එක තත්පරයක් තුළ සෑහෙන රූප මැවෙනවින් නිරුද්ධ වෙවි යන ස්වභාවයක් තමයි.
ඔව්. ඒ නිකන් බලන් ඉන්නකොට පේනවා මේක අර හිතක් ඇවිල්ලා නැති වුණා. හිතක් ඇවිල්ලා නැති වුණා. එච්චර වේගවත්. මේක අර චිත්තක්ෂණයක් කියලා නේ කියන්නේ. ඒ මොහොතට හටගත්තා නැති වුණා. ඒ ඇති වෙලා නැතිවීම දකින එක එකක්. හැබැයි එතන අපි වචනෙන් කිව්වට සමුදයයි නිරෝධයයි කියලා අපි ඇත්තටම සමුදයක් බැලුවද නැත්නම් මේ හටගත්තු එක නැති වුණා කියලා දැක්ක විතරද? ඔන්න ඔතන වෙනසක් තියෙනවා. ඇති වෙලා නැති වෙන එක හොඳට පේනවා. හිතක් ආව නැති ඉලාගේ තව හිතක් ආව නැති ඉලාගේ. ඉතින් ඔය තත්පරයකට මෙච්චර ගොඩක් ආවා. එහෙනම් ඒ ඊට කලින් එක නැති වෙලාමයි ඊළඟ එක ආවේ. ඒක බැලුවත් නැතත් අපේ හැම හිතකටම පොදු ධර්මතාවයක් නේද? අපි භාවනා නොකරන වෙලාවට මතක් වෙන දේකුත් තියෙන්නේ නැහනේ. ඒකත් නැති වෙලා යනවනේ. අපි නුවණින් බැලුවොත් කිසිම හිතකට අපි අර දන්න දැනුමෙන් දැම්මත් චිත්තක්ෂණයකට වඩා තියෙන්න බෑ. ආයෙ ඕක ගැන හිතුවොත් තමයි ඒක දිගට පේන්නේ. ඒකට ඔය හිත කියන එක අපි ඇත්තටම බැලුවත් නැතත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් මේ ලෝකෙට අයිති දේවල් වල තියෙන ලක්ෂණයක්. ඔය හට ගැනීමක් තියෙනවා, වැයවීමක් තියෙනවා කියන එක. මේ උදේවැය කියලා කියන්නේ. ඒකට ඒවා අපිට සමහර දේවල් වල හොඳට පේනවා, සමහර දේවල් පේනවා අඩුයි. අපි ටිකක් තියෙනවා වගේ හිතන දෙයක් දැන් පුටුවක් දිහා බලා හිටියට ඔය පුටුව ඇතිවෙනව නැතිවෙනව පේන්නේ නැහෙනි. නේද? සමහර දේවල් නම් හිත නම් ඇතිලා නැතිවෙනවා පේනවා. ඒක සමහර දේවල් වල ඇතිලා නැතිවෙනවා පේනවා. සමහර දේවල් එහෙම එච්චර ප්‍රකට නැහැ. ඒක හිතවල ලක්ෂණේ කොහොමත් තියෙනව නැතිවෙනවා. ඒක හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කිව්වට එතන අර සමුදයක් පෙනිලද? එහෙම නැත්නම් අර පටිච්ච සමුප්පන්න බව ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන කතාවක් එතන පේනවද? දකින්න පුළුවන්ද? නැත්තම් දුකක් හටගත්තා, දුක නැති වුණා කියලාවත් දකින්න පුළුවන්ද? චතුරාර්ය සත්‍ය පැත්තෙන් බැලුවොත් දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි කියන එකවත්
මට තේරෙන විදිහට අවසන්න පුළුවන් ඩොක්ටර්. ඒ වෙලාවේ අර දුක කියන තැන මම දකින්නේ, ඉතින් රූපය කියන තැන එතන පස්සේ උනා නම් ස්පර්ශය වීම තුලින් මනසෙන් සිත ඉපදුනා නම් එතන දුකයි වගේ තමයි මම දකින්නේ.
රූපය කියන තැන ස්පර්ශ වුණා කියන්නේ මොකද්ද? දැන් හිතට අපිට මතක් වෙනවා මොකක් හරි. අපි හිතමු රුවන් වැලිසෑය මතක් වුණා කියලා. ඉන්න ගම.
එහෙමයි.
එතකොට කොහොමද ඒක ස්පර්ශ වුණා කියන්නේ මොකද්ද?
එතකොට මම දකින්නේ මේ මතක් වීමම දුකයි කියලා.
මතක් වීමම දුකයි. එතෙන් දුකක් දැනෙනවද මතක් වුණාට? නැත්නම් ඒක අර්ථයෙන් හරි දුකයි කියලා කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් දුක කියලා කටපාඩම් කරගෙන කියනවාද මතක් වීම දුක? එහෙම නැත්නම් දැනෙන ගතියක්ද දුකයි කියලා?
මතක් වීම තුළ වේදනා කයේ පොඩි තැති ගැනීමක් ඇති වෙනව නේද? ඒ කියන්නේ හුඟක් කිමින් බැලුවොත් වේදනාව හට ගැනීම. එතන වේදනාව කියන්නේ චන්, ඒ කියන්නේ මේ සිතේ කම්පනයක් වගේ දෙයක්.
ඔව්, සිතේ කම්පනයක් තියෙනවා. අපි හිතමු අපි ආස කරන දේක් මතක් වුණා කියලා, මතක් කරේ හොඳ දෙයක්.
එතකොටත් emotional body එක වගේ යම්කිසි energy එකක් set point එකේ එනවා කියලා තමයි මම දකින්නේ.
ඒ කියන්නේ ඊටත් වඩා හොඳයි ඕක මතක් නොවුණා නම් කියලා වගේ දැනෙනවද?
එහෙම අනිවාර්යයි.
ඒක තමයි. එහෙම හරි feel වෙනවා නම් ওই මතක් වෙන එක දුක් ස්වභාවයක් නේද? හිතක් හැදෙන එක. ඒත් එහෙම නොහැදුනා නම් ඊට වඩා සංසුම්බවක් සතුටක් තියනවා ඒකේ. ඒ වගේ එක තියන්නේ. ඒ ඔව්. ඒ කියන්නේ අපි ටිකක් හිතට රෙස්ට් එකක් දුන්නා නම් හරි සතුටක් තියෙනවා. අපි නිදා ගන්නත් හරි කැමති නේද? සාමාන්‍ය ජීවිතේ.
ඔව්.
ඇයි? කායට රෙස්ට් එකක් හම්බ වෙනවා.
කායටත් සිතටත් නේද?
ඔව්. ඔව්, සිතටත් ඒ වෙලාවෙ ඉතින් අපි හිතන බව දන්නේ නැහැ නේද? නිින්ද ගියාම. හිතටත් ඒකයක් තියෙන එක්තරා විදිහට. ඒකට කැමති. එතකොට ඒ භාවනා කරනකොට අපිට ඇහැරලා ඉඳන් නිදා ගන්නත් පුළුවන් යම් කිසි මට්ටමක. ඒ කියන්නේ ඉඳක් නෙමෙයි. ඒ කියන්නේ හිත වැඩ කරන ගතිය අඩු කරගන්න පුළුවන් නේද? එතකොට හරි නිකන් සුවයක් දැනෙනවා. එහෙම එකක්
මම ඔතෙන්දි පොඩි ප්‍රශ්නයක් අහන්නද?
ආ.
දැන් උත්තරම ඔය මම වසන්තත් එක්ක ගොඩක් කතා ගන්න තැනක් ඔය මේ මම භාවනා කරනකොට හරියට වෙන දෙයක්. පස්සේ ඔක අපි තේරුම් ගන්න තියෙන්නේ අර භාවනා කරනකොට නිින්ද යනවා වගේ, නිින්ද යනවා නොයනවා වගේ අවස්ථාවක්. කියන්නේ හිත සැඟවෙලා මේ අක්‍රීය වෙන අවස්ථාවක් කියලා තමයි අපි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. හරිද නැහැ?
ඒකේ අවස්ථා කීපයක් තියෙනවා. එකක් ඇත්තටම නිින්ද යන්න පුළුවන්. දෙවෙනි එක නිින්දයි නොනිින්දයි අතරේ පොඩි ගතියක් වෙන්න පුළුවන්. තව එකක් තමයි ඒ තමන්ගේ අවධානය හොඳට තියෙනවා නම්, සිහිය හොඳට තියෙනවා නම් නිින්ද ගියා වෙන්න බෑනේ. එතකොට සිහියක් තියනවා හිත දුවන්නේත් නැහැ. හිතනවා අඩු වෙවි යනවා. ඊට පස්සේ ඇත්තටම ওই හිත් දෙකක් අතර ગેප් එකක් වගේ දකින්න පුළුවන් සමහර වෙලාවට. මේ ওই වේගෙන් හිත් වෙනවා කිව්වට මේ එක හිතක් ඇවිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා තව හිතක් එන්නේ ගතියකට ඔක හිත සියුම් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ එක භාවනාවක් තියෙනවා අපි ඒ කාලේ කිව්වේ ඔකට හිත නිහඬ කරනවා කියලා. ඒ හිත් දෙකක් අතර ગેප් එක ටික වැඩි වෙනවා. ඔක සිහිය පීටන්න බලා ඉන්නවා. හැබැයි සිහිය නැතුව නෙවි. අපි උදාහරණයක් විදිහට අර ভাইබ්‍රේෂන්ස් දිහා බලා ඉන්න පුළුවන් වෙන හිත් නැතුව. එහෙම නැත්නම් හුස්මේ හරියේ නිකන් ගතියක් වෙන්න පුළුවන්. ඒ දිහා බලා ඉන්න පුළුවන් වෙන හිත් නැතුව. ඊළඟට හුස්මත් නැති වෙලා ගිහිල්ලා ඔහේ බලා ඉන්න පුළුවන්. සිහිය තියෙනවා. අක්කරි ගතියකින් ඒතන දැන් එහෙම සිහියක් තියනවා නම් බලා ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. හොඳයි කියන්නේ ඔය සති සමාධි දෙක වැඩෙනවා. සිහියක් තියනවා සමාධියක් තියනවා. ඒක තමයි දේ
ගන්න. එතන ඉති රූපස්ස සමුදයෝ කියන එක තියෙනවද?
ඔව් හරි. ඒක තමයි මම අහන්න හැදුවේ. දැන් සති සමාධි තිබුණාට ප්‍රඥා කියන එක යෙදෙනවද? එතන අඩුගක් තියෙනවා. දැන් අර ඒ සමාධිය සීම් වෙවි ගිහිල්ලා ඉතින් හොඳට හිට නැතුව ඉන්න පුළුවන්. ඊළඟට ශරීරෙ ටික ටික නදෙනී ගිහිල්ලා ඉතින් පාවෙවි වගේ ඉන්න පුළුවන්. ඒකට ඒ වයින් යන්නේ ධානා අවස්ථාවලට, ඒ සමාධියේ ගැඹුරු අවස්ථාවලට. රූපාවචර ධානය වෙන්න පුළුවන්, අරූපාවචර ධානය වෙන්න පුළුවන්. ඒ ප්‍රතිගලට තමයි යන්නේ. ඒක තමයි අපි කියන්නේ දැන් ඒක සමාධියේ ඉහළ අවස්ථාවක්. දැන් අපි දක්ෂ වෙන්න ඕන මේ ගතිය විදර්ශනා පැත්තට හරවන්න. විදර්ශනා පැත්ත දැන් උතන ගොඩක් වෙලාවට හිතෙනවා අර මේවා හිතේ නැහ හිත ඇති විලා නැති වෙනවනේ, ඇති විලා නැති වෙනවා. ඒක හරි ඇති විලා නැති වෙනවා තමයි. ඒක අනිත් පැත්තට අහන්න ඕන. දැන් අපි පටිච්ච සමුප්පාදයක් දැක්කද? පටිච්ච සමුප්පාදය අවබෝධ කළා නම් නිදහම දැක්කවෙන්නේ. එහෙනම් මේක පටිච්ච සමුප්පාදයක් කියනකොට නිතරම මතක් කරගන්න ඕන සමුදයයි ඵලයයි කියන දෙකක් තියෙනවා. නේද? දෙපැත්තක් තියෙනවනේ හේතුයි ඵලයි කියලා. ඒතර එහෙම අවබෝධයක් ආවද මේ හිත ඉන්නේ මොකක් හින්දාද කියලා අවබෝධයක් ආවද? හිත හටගන්න හේතුව මොකද්ද? ඒතර හිත නැති වෙන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. හිතනම් ඇති වෙලා නැති වුණා නේද? ඵලය ඇති වෙලා නැති වුණා. සමුදේ පැත්තක් වෙන්නේ නැහැ.
හේතුව පේන්නේ නැහැ නේද සෙන්දිය අපිට. ඒක
තමයි. මම හිතන්නේ ඔතන අපිට පුරුදු කරන්න පුළුවන් නම් ওই හිතක් එනකොටම මේක නාම රූප ක්‍රියාකාරීත්වය නේද කියලා එන තැනකට ගන්න පුළුවන් නම් මොකක්ද ක්‍රමයේ මං හිතන්නේ ඒක වෙන්න ඕනේ මාර්ගය කියලා මට
හිතෙන්නේ. එතෙන්දි තමයි දැන් අර දැනගත්තු දේ උදව් වෙන්නේ ගන්න දකින කෙනෙක් වෙන්න කියන්නේ නැත්තම් සම්මා දිට්ඨිය කියන එක. එතකොට ඒකට පුරුදු කරන එක විදිහක් තමයි මං කිව්වේ දැන් අර ආයතන පැත්තෙන් පුරුදු කරන එක හිත පැත්තෙනුත් තමන්ට එක විදිහක් බලන්න පුළුවන් ඒ හිතුන දේ ගැන පොඩ්ඩක් නුවණින් බලන්න ඕන. ඔය හිතුනේ මොකද්ද? මතක් වුනේ මොකද්ද? මේක තමයි මම ඉස්සෙල්ලා ඇහුවේ දැන් රුවන්වැලිසෑය මතක් වුණා නම් නැත්නම් දරුවෙක් මතක් වුණා නම් අම්මා තාත්තා මතක් වුණා නම් ගෙදර ගැන කාර් එක ගැන මතක් වුණා නම් දැන් හැමතිස්සෙම හිතක් එන්නේ මොකක් හරි දෙයකට සම්බන්ධ වෙලා. ඒ කියන්නේ ලෝකේට අයිති දෙයක් ගැන තමයි අපිට හිතක් එන්නේ. තමන් ගැනම වුණත් වෙන්න පුළුවන්. තමන්ගේ ශරීරය ගැන වෙන්න පුළුවන්. එතකොට ඒ හිතනොත් කියලා තියෙන්නේ රූපයක් ගැන නේද? අන්න ඒ රූපේ අපිට සාමාන්‍ය මට්ටමේ අපි පිළිගන්නේ එළියේ තියෙන දෙයක් කියලා. එතකොට අන්න රූපයක් තියෙනවා දැන් විචර්ෂණා කරන්න. එතකොට ඒ රූපේ සමුදය බලන්න පුළුවන්. එතකොට එළියේ බාහිරයකට අවධානය ගියා නම් මේ හිත ඇතුලේ තමයි වෙන්නේ. ඒ වුණාට අපි හිත ඇතුලේ වුණාට මේක නිකන් අර ඒක ජීවත් වෙනවා වගේ වැඩන්නේ. ඒ වෙලාවේ අවධානය යන්නේ මතක් වෙන දෙයට. නේද? හිතක් එනකොට. එතකොට ඒ අවධානය ගියදී අපි විශ්වාස කරන්නේ හිතට සාපේක්ෂව එළියේ තියෙන ස්වභාවයක් කියලා. එතකොට තියනවා දැන් අන රූපයක් ගැන දැනගෙන බාහිර දෙයක්. ඒතර ඒක එළියේ තියෙන්න පුළුවන්ද මේ හිතේ හදපු එක? ඔය හිතපු දේ එළියේ තියෙනවා කියලා බාරගත්තා නම් ඒක අවිද්‍යාව මත. මෙතන සිහිය නොවන පිහිටියේ නැහැ. අපිට සිහිය නොවන පිහිටියන මේ හිතේ හදපු එකක් හිතෙන් දැනගත්තා කියලා අපි නිකමටවත් ඕක එළියේ බාහිරයට සම්බන්ධ කරන්නේ නැහැ. රුවන්වැලිසෑය මතක් වුණා නම් අපිට එකපාරට අනුරාධපුරේ ඒ පැත්ත මතක් වෙනවා නම් ඒක ලෝකෙට අයිති පුරුද්ද. එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක තමයි අපේ සාමාන්‍ය තත්ත්වය. එතකොට එහෙම වුණ ගමන් ඒකේ සමන් දක්ෂණං ඒකේ අනිත් පැත්ත පෙන්වන්න පුළුවන්. ඔබ අරහෙ තියෙන එක කියලා හිතුණට සිද්ධ වුණේ හිතෙන් හදපු දේ නිහිත දැනගත්තේ. ඒක එළියේ තියෙනවා කියලා බාරගත්තේ මගේ මෝඩකමට. පෙරපේන අර බාහිර රූපෙට අහු වුණේ මේ පැත්තේ අවිද්‍යාව යෙදුණා හින්දා. අන සමුදේ. අපේ මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන නුවණ තිබුණා නම් අපි නිකමටවත් ඕක බාහිරයට සම්බන්ධ කරන්නේ නැහැ නේද? බාහිර රූපයක් උපද්දන්නේ නැහැ නේද එතකොට? අපේ ලෝකෙට. එතකොට ඒක තමයි අර අද අර කතා කරනකොටත් කිව්වේ Nirodhe මොකද්ද කියලා මතකද?
ඔව්.
රූපේ බාරගන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව නැති වුණා නම් රූප Nirodhe. අපි රූපේ උපද්දන්නේ නැහැ. එතකොට ඔන්න ඔතන තමයි හරි ගැඹුරු තැන. දැන් මේක ඇති වෙලා නැති වුණා කියන එකේ ඔන්න ඔය දැක්මේ ලොකු වෙනසක් තියෙනවා. ඇති වෙලා නැති වෙනවා තමයි. ඇති වුණ තැන තිබුණ මුල් එකත් ඇති වෙලා නැති වෙනවද? ඇති වෙන මොහොතේදී අපි හිතුණා නම් ওই බාහිර දෙයක් දැනගත්තේ කියනකට මුලාවකුත් තියෙනවනේ. හිතපු දේ ඇති වුණා නැති වුණා තමයි. හැබැයි ඇති වෙන මොහොතේ මුලාවකුත් තියෙනවා. ඇත්තට අවිද්‍යාව යතිලා. ඒතකොට අපි පෙන්නුවොත් අවිද්‍යාව හිඳයි ඒක බාහිරයට සම්බන්ධ කළේ. අවිද්‍යාව නැත්තම් බාහිරයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ තනිකර හීනයක් දැක්කා මත්තමකට එනවා. හීනේ දැක්ක විතරක් නෙමෙයි. නිකන් ඉද්දි හීනේ දකිනවා තමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හීනේ බව දැනගත්තා කියන ගතියකට එනවා. කියන්නේ හීනයක් දකින බව දැනගෙන හීනේ බලන්නත් පුළුවන් නේද? භාවනා කරද්දී ඕනනම් පුළුවන්.
ඒකට මේ විඤ්ඤාණ මායාවක් කියලා ඒක අවබෝධය තමයි නේද අවශ්‍ය තැන.
ඔව් ඒ මායාව මොකද්ද කියලා හිත දැනගන්නත් ඕන. අපි නිකම්ම වචනේ දැම්මට වැඩන්නේ. දැන් මේ මායාව මොකද්ද කියලා නෙපෙන්නන්. එළියේ තියෙන දෙයක් කියලා බාර ගැනීමනේ මායාව. අන්න ඒක හිතට පෙන්වලා දෙන්න ඕන. මේ බාරගත්තේ අවිද්‍යාව මත. උතන උනේ හිතෙන් අදපු දෙය හිත දැනගත්තා. උක කවදාවත් එළියේ තියෙන විදිහක් නැහැ. අපි හීනෙන් දකින එක කවදාවත් එළියෙන් හොයන්නේ නැහැනේ. මේ මායාවට අහු වෙන්නේ නැති හින්දානේ හීනයක් බව දැනගන්නවා කියන්නේ ඒකයි. අපි සාමාන්‍යයෙන් හිත හිතා හිටියත් අපි ජීවත් වෙන්නේ මේ ලෝකෙත් එක්ක නේද? අන්න ඒ ලෝකෙ උපදින්නේ අවිද්‍යාව මතයි කියන එක පෙන්වන්න ඕන. ඒ කියන්නේ ඇත්ත ඇති හිතේ නොදන්න කම මත, සිහිය නුවණ නැති කම මත. එතන සිහිය නුවණ පිහිටියනම් ඔක හිතෙන් හදපු දේ හිත දැනගත්තා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. අන්න ඒ නුවණත් එක්ක ඒක දිහා බලා හිටියොත් අර ඒ අවබෝධය ඊට වඩා වෙනස්. ඒකට නිකම්ම ඇති වුණා නැති වුණා නෙවෙයි. මෙන්න මේ සමුදේヒඳ ලෝකයක් හැදුනා. ওই සමුදේ නැත්තම් ලෝකයක් හැදෙන්නේ නැහැ කියන දර්ශනයකුත් වෙනවා. ලෝකයයි ලෝක සමුදේයයි ලෝක නිරෝධයයි කියන පැත්ත දකින නුවණකුත් එක්ක තන සිහිය පිහිටගෙන ඉන්න පුළුවන්.
කවි උතනදි මම චුට්ටක් ඇඩ් කරන්නද මේ මට සමහරවල් ආපු අත්දැකීම් දැන් ඔය ඔයාගේ සමාධියක ඉන්නකොට එන හිත් සමහරවට අල්ලගන්න පුළුවන් කිසිම එකිනෙකට සම්බන්ධ. ඒ කියන්නේ අපි හිතලවත් නැති දේවල්. උදාහරණයක් හැටියට ගත්තොත් සමහරට පෙනෙයි කාකේ දෙල්ගිරිය කරා යනවා. හිතේ නිකන් හිතට එහෙම අදහසක් වගේ. එහෙම නැත්නම් නොදන්නම තැන කවුරු හරි නානවා. අපි කිසිම නිකන් සම්බන්ධයක් නැති වෙනවා. ඒක මේ ඒ ඇත්තම හිතවිල්ලක් වෙනවද නැත්නම් හිත නිකන් මවලා පේන්නවා හරියද? ඔතන හරිය ටිකක් ගැටළු වෙන තැනක්.
මොකද හිතන්නේ?
මොනා හිතන්නේ මේක මට කිසි සම්බන්ධයක් නැහැ මං හිතලා මම ගත්ත දෙයක්වත් නෙවෙයි මොකද්ද මේ මට එපා කියලා නිකන් මම ඒක අතර නම දානවා.
අපි දැන් ඇත්ත දකින්න ගොඩක් විදි තියෙනවා. මොකද අපි රැවටෙන විදි ගොඩාක් තියෙනවානේ. ඕන පැත්තකින් රැවටීමක් අයින් කරගන්න පුළුවන් නම් හොඳයි ඒක. ඔයි කොහෙන් හරි දැන් මේ කියන පැත්ත ඒ මුලාවන් ටික ඔක්කොම අහු වෙනවා. මේ හිතෙන් හදපු දෙයක් මේ හිත දැනගත්තේ. හිතෙන් හදපු දෙයක් කියන එක බාහිරයට කිසිම සම්බන්ධයක් නැහෙනි. කියන දේ මතක් කරන්න පුළුවන් නම්. එතකොට හීනයක් බව දන්නවා. නේද? එහෙම නොවුනත් එක එක විදිහේ අපි මුලාවක් මතමයි කල්පනා කරන්නේ. මේ අපි කල්පනා කරන හැම මොහොතෙම හිතට අනිත් පැත්තෙන් මතක් කරලා දෙන්න පුළුවන් නෝ. ඔය කල්පනා කරනවා විතරයිනේ. ඔය හිතනවා විතරයි. හිතනවා විතරයි කියන එකේ හැංගිලා තියෙනවා ඔක එළියේ තියෙන දෙයක් නෙවෙයි. හිතෙන් හදන දේ හිත දැනගන්නවා විතරයි. නේද?
හැබැයි ඔය එතන හරි වැදගත් අර මේ රවි කිව්වේ කර මේකන හිතෙන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එක අර හැංගිලා තියෙනවා මේක එළිය තියෙන දෙයක් නෙමෙයි කියන එක නේද ඒක. ඒක එතන හරි වැදගත් අතටම.
ඔව්. අපිට කඩන්න අමාරුම තැන තමයි අපි ওই ලෝකෙට අහු වෙන එක. කියන්නේ කොච්චර හිතෙන් හැතුවත් අපි ජීවත් වෙන්නේ දැන් හීනයක් දකිනකොට වුණත් නිකන් හිතන්න හීනේ ජීවත් වෙනවනේ අපි ඇත්ත කියලා හිතාගෙන. නැගන හීනේ ලෝකයක් කරගෙන. හැරුණාට පස්සේ තමයි දන්නේ ඔය මෙච්චර වෙලා හීනයක් නෙදැක්කේ. හැබැයි එහෙම මේ නුවණ පිහිටන කම්ම අර හීනේ ලෝකයක් කරගෙන අපි ජීවත් වෙනවා.
එතකොට
ඒක ඒක මුලාවක් කියලා දන්නේ නැ නේද?
ඔව් දැන් මෙතන ලෝකෙ කියන්නේ බාහිර ලෝකයේද නැත්නම් මේ ශරීරය තුල තිබෙන ලෝකෙද කියලා අපි ශරීරය ගන්නවද බාහිරය වගේ වගේද?
දැන් හිතත් එක්ක බලනකොට හිතට සාපේක්ෂව ශරීරෙත් බාහිරයි. දැන් අපිට අපේ අත ගැන කල්පනා කරන්න පුළුවන්. කකුල ගැන කල්පනා කරන්න පුළුවන්. ඒකට ඒක බාහිරයි.
අපි එහෙම කතා කරගෙන යනකොට අපිට හිතට හිත කියන එකට අපි ආත්ම සංකල්පයක් ලැබිලා වගේද අපිට හිතනවා හිතෙන් තමයි මේක කරන්නේ මේ කරනවා ඒ වචන එනකොට එකන හිත කියන එක නෑ ඒක සිද්ධියක් නෙමෙයි ඒක නිකන් පාලන ඒක කරන එකක් වගේ හැඟීමක් එනවා වගේ මට තේරුණේ මං කිව්වේ පැහැදිලිද දන්නේ
නැහැ මට නම් පැහැදිලි නෑ අනිත්ට තේරුණා නම් කියන්න බෑ
හිතනවා හිතෙන් මේ කරනවා මේ එහෙම කතා කරනකොට හිත කියන එක මොකක් හරි දෙයකට ජීවයකට සම්බන්ධ ජීව කියන්නේ අපි පුද්ගල හැඟීම කියන එක එතන තියනවද කියන එක මට හිතුනේ
මම හිතන්නේ අපි හැමතිස්සම හිතන්නම ගියොත් අපි ඔය පැත්තට බර වෙනවා හිතමේ හිත කියන එක ස්ථිරව තියනවා කියලා මම හිතන්නේ ඔය සමාධිය වැඩගත් වෙනවා උදව් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔතෙන්දී කියලා තමයි මගේ නම් අදහස සමාධිය අවශ්‍යමයි කියන්නේ ඔතන තමයි කියලා
මට තවත් දෙයක් මතක් ඒ කියන්නේ මට මේ මොහොතේ එනවා දැන් අපි හිතමු දැන් ඒ සමාධිගත වෙලා සිත් ඇවිල්ලා යන එක බලාගෙන ඉන්නකොට දැන් එක සිතක් ආවා දැන් අපිට උදාහරණයකට මනෝ රූපයක් ලැබුණා. එතකොට තවත් සිතකින් තමයි යලි අපි අවිද්‍යාවට බැහැලා මේකේ එළියේ කියලා විතක්ක ਵਿਚාර කරන්න කියන තැන ගැන පොඩ්ඩක් දැනගන්න. කියන්නේ අපි කියන්නේ අපි සිතනවා කියන්නේම තවත් සිත් પરම්පරාවක් අපි උපද ගන්නවා කියන තැනක් නේද කියලා හිතෙනවා. ඊට පස්සේ ඒ සිත යලිකත් ඒක මේ ප්‍රඥාවෙන් දකින්න තව සිතක් පහල කර ගැනීමද
ඔය මේ උත්ෙන්දි මං හිතන්නේ අපි මේ කරන්නේ අර බුදුහාමුදුරු කියපර සේ ආයතන කියන එක දියුණු කර ගැනීමක්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට මේ වගේ සිත් પરම්පරාව හදා ගන්න වෙනවා මං හිතන්නේ අපේ ආයතන දියුණු වෙන කල.
තාරකගේ රූපේ එළියෙන් තියෙනවා කියලා බලනකොට දැන් හිතට එන සිතක් නම් ඒ හිත හැම වෙලෙම පරණ දෙයක්නේ. ඉතිහාසගත දෙයක්නේ. පහුගිය දෙයක්. ඒක නැතිච්ච දෙයක්. ඒකනේ පේන්නේ. ඒකත් කල්පනා කරන්න පුළුවන් විදිය.
ඒක දැන් එතකොට දැන් ඩොක්ටර් කියන්නේ දැන් එහෙම අපි තුන් පරියංක භාවනාවේ ඉන්නකොට ද රූපයක් නැවුනම
ඒකේ ඕනම වෙලාවක හිතට සිතක් උනට ඔය පරියංක භාවනාවක මින්ද ඕනේ නැහැ ඔය කල්පනා කරන්න. මට නම් ඕක මේ ඇවිදිනකොට කල්පනා කරනකොට හිතතාවත් මම කල්පනා කරන්නේ මේක පරණ වුණ දෙයක් නේද, මේක වෙන්න බැරි දෙයක් නේද, මේ එළියේ දෙයක් නේද කියලා තක්කාර හිතෙනවා. ඔකට පරියංක මින්ද ඕනේ නැහැ, දවසේ ඕනලා කරන්න පුළුවන් දෙයක් ඕක.
අපි පරියන්කෙන් ඉඳලා ඔය පුරුදු කරන එක ඊළඟට ඒකෙන් එළියට ආවම බලන්න ටික ටික පුරුදු කරන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. අපිට අර සාමාන්‍ය ජීවිතේ බලන්න අමාරු හින්දා තමයි ඔය භාවනාවක ඉඳලා මේක ටිකක් පුරුදු කරන්න කියන්නේ. දැන් මේ පුරුදු කරන එක හිත නිහඬ කිරීමට වඩා වෙනස් එකක්. ඒකයි මේ විදර්ශනාවේ වෙනසක් තියෙනවා. විදර්ශනාම ඊළඟට සැරගෙන කරන්න පුළුවන් දෙයක් හැම මොහොතේම. ඒකට පුරුද්ද ඇති කරගන්න දැන් මේ හිතක් ගැන බලනකොට අපිට බලන්න ඕන පැත්ත තමයි ඕක ඇත්තටම එළියේ තියෙන දෙයක්ද හිතෙන් හදලා හිත දැනගත්ත දෙයක්ද කියන එක. ඒත් අන්න ඒක දකින්න පුරුදු කරන්න ඕන. ඒ තුල තමයි අර මං කිව්වේ දැන් දන්න දේ දැක්මක් වුණාම ඒක භාවිතා කරන්න ඕන කියලා. ඥානම් පස්සන් යථාභූතං එයාට සම්මාදිට්ඨිය තියෙනවා. දැන් ඒක භාවිතා බහුලී කතා තත්ත්වයට ගේන්න ඕන.
ඒ පරයන්කේ ඉන්නවා කියන්නේ අපි දවසෙන් පරයන්කේ ඉන්නේ නැවනේ. පැවිසි අතරම අපිට මේ ඉදී ඉන්නකොට එක තැනක ඉන්නකොට කීයක් දේවල් මතක් වෙනවද? ඒ මතක් වෙන හැම වෙලාවෙම කල්පනා කරන්න පුළුවන්. ඒක ඒ වෙච්ච ඒ වෙලාවේ දෙයක් නෙවෙයි. පරණ වෙච්ච දෙයක්. ඒක මැරිලා ගිහිල්ලා. ඒක දැන් ඇති වෙන්න බෑ. එතකොට ඒක හැදුනේ දුකක් ඇති උනේ. මේක හදාගත්තේ නේද පංචස්කන්ධයක් අපි. ඒ හැදුනේ දුකක් නේද? එනිම අතන කල්පනා කරන්න ඕන මේ විදිහට.
ඒක මෙහෙමයි මං කිව්වේ දැන් අර මුලාවන් ගොඩක් තියනවා කියලා ඔය එක සිද්ධිය තුල. දැන් කමල් පෙන්නන්නේ තව පැත්තක මුලාවක්. ඒ කියන්නේ මේ ගෙවිලා ගිය නිරුද්ධ වුණ අතීත දෙයක් නේද මේ දැන් තියෙනවා වගේ සිහි වෙන්නේ. එතකොට අපිට ඒක මේ ගෙවිලා ගිය අතීත දෙයක් කියන තැන නුවණ නැහැ. අපි හිතන්නේ මේ මොහොතේ දෙයක් තමයි මේ දැනගන්නේ කියන මට්ටමනේ. එතකොට ඒ පැත්තෙන් කැමතිනම් පෙන්වන්න පුළුවන්. මං කිව්වේ ඔය කොහොම ටික අහුවෙනවා අර මං කියපු පොඩි දෙ. කියන්නේ මේ හිතෙන් හදපු දේ එළියට සම්බන්ධ කිරීමම මෝඩකමක් කියන එක විතරක් වෙන්නේ. ඔය දැනගත්තත් හිතෙන් හදපු දෙයන්නේ. කියන තැන විතරක් නිකන් සීකරාන වෙන මොකුත් අපිට වැඩි විස්තර ඕනේ නැහැ. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඕක එළියේ තියෙන්න බෑ. එළියේ තියෙනවා කියලා බාරගත්තේ මෝඩකම තමයි විද්‍යාවට. කියන එක හරි සරලයි පෙන්වන්න. එතන ඔය මුලාවන් ටික ඔක්කොම කඩනවා. සෑහෙන දුරකට. නැත්තම් අපිට කල්පනා කර කර ඉන්න ටිකක් මොනවා හරි හිතලා බලන්න වෙනව නේද? හැබැයි ඒක දැන් මෙහෙමම කරන්න ඕනේ නැහැ. ඒ සමන්ට ප්‍රකට වෙන විදිහට දැන් ඔය අතීත දෙයක් නෙවෙයි උනේ ඒක දැන් නැහනේ කියන පැත්තෙන් පෙන්වන්න පුළුවන් නම් ඒ පැත්තෙන් පෙන්වන්න. එහෙම නැත්තම් ටිකක් වැඩි අතීත අත්දැකීමක් ඒක තමයි මේ සෙහිුනේ. ඔක තියෙන්න බෑ. මේ මොහොතේ තියෙන්න බෑ. මැරිලා ගිය දෙයක් මේ දැන් සිහි කරන්නේ. නැති වුණ දෙයක්. ළයි පැත්තෙනුත් පෙන්වන්න පුළුවන් නම් එතනත් හොඳ අවබෝධයක් එනවා. ඒක අනිත් පැත්ත තමයි මම ඉස්සෙල්ලා කියපු එක. මේ හිතේ හදපු එක එළියේ තියෙනවා කියන එකත් මේ මෝඩකමට නේ හිතන්නේ. අර වතුරට එබෙන බල්ලගේ මානසිකත්වෙ මේක. හිතෙන් හදපු දෙයක් කොහමද එළියේ තියෙන්නේ? ඒක හිත ඇතුලේ වැඩන්නේ. හීනයක් විතරනේ. කියලා පෙන්නන එක තව එකක්. තව බලන්න විදි තියෙනවා. ඉතින් Tamanta පුළුවන් තරම් සරල කරගන්න ඕනේ. ඒකට තමයි බලන්න ලේසි. දැන් ඔතෙන්ටින එක අර ඉස්සෙල්ලා කියපු එකෙන් තව ටිකක් එහාට යන. ඉස්සෙල්ලා කිව්වා කිව්වේ අර හිතක් ඇති වෙලා නැති වුණා කියන මට්ටම. අපි හිත ඇති වෙලා නැති වුණා තමයි. හැබැයි ඇති වුණ වෙලාවේ සිදුුණ මුලාව ඒක පෙන්වන්නේ නැහෙනි. රොහේ ඇති වෙලා නැති වෙන එක විතරනේ. දැන් මේක එතනින් තව ටිකක් එහාට යෑම. දැන් මෙතන තමයි ඇත්තටම කිව්වොත් මේ හිතෙන් හදපු දේ එළියේ තියෙන්න බෑ කියන්නේ අපි මෙච්චර කල් හිතියේ හිතෙන් හදපු දේ එළියේ තියනවා කියන එකේනේ ලෝකෙට අයිති පුරුද්ද. ඒ කියන්නේ එළියේ තියනවා කියන්නේ එළියේ තියෙන රූපයකට මේ හිතේ හදුන සිතිවිලි මොනවා හරි මාත්‍රය ගැට ගහනවා මොනවා හරි තියෙන මොනවායින් හරි හැදිච්ච දෙයකට. ඒක තමයි ওই නාම රූප ගැට ගහලා කියන්නේ. දැන් මේ කරන්නේ ඇත්තටම මේ ගැටේ ලිහනවා. නාමය නාමයක් විතරයි. ඕක ආයි රූපයකට සම්බන්ධයක් නැහැ. කියන එක තමයි මේ මේ හිතේ හදන එක එළිය තියෙන්න බෑ කියන එක පෙන්නන එකේ වෙන්නේ. ඒකයි මං කියන්නේ මේකෙන් කෙලස් ගොඩක් කැඩෙනවා මේක පෙන්නන්න පුළුවන් නම් හිතේ හදපු දෙයක් නේ. ඕක බාහිරයකට සම්බන්ධයක් නැහැ නේ. තනිකර හීන මාත්‍රයක් විතරනේ. කියන එක විතරක් පෙන්නුවත් එතන ලොකු දැක්මකට එනවා. එතකොට මේක අපි දැන් භාවනා විදී පර්යංකෙදී කරනවා වගේම නිකන් මේ වැඩි ගැඹුරු සමාධියකට යන්නේ නැතුව මේක කරනවා නම් මේ වැඩේ ලේසියි ටිකක්. මොකද ඒකට අරමුණු ගොඩක් තියෙනවා බලන්න. ඒකෙන් කියන්නේ මේ සමාධියේ වැරද්දක් කියලා. සමාධියේ ඉඳනොත් බලන්න පුළුවන්. හැබැයි සමාධියේදී අපි ගොඩක් වෙලාවට අර සමාධි පැත්තට බර වෙනවා. සමාධියේ නසුවේ විඳ විඳ ඔහි ඉන්නවා. අර අරමුණු ගැන බලන එක ටික ටික අඩු වෙලා යනවා. ඒතර සමාධියක් වැඩුවත් ඒක ඕනතරම් වෙලා ඉඳලා එළියට ආවට පස්සේ ටිකක් කොන්න ওই ලෝකෙ ගැන දැනගන්න ඒවා ගැන බලන්න ඕන. ඇහෙන ශබ්ද ගැන, දකින රූප. ඒක විදිහට බාහිර දෙයක් ගැන දැනගත්තු ගමන් අනිත් පැත්තට පෙන්වන්න ඕන. ඕකත් ආයතන දෙක වෙන් කරාම පේනවා මේ ඇහෙන් අරන් දුන්න වර්ණ සංඥාව ගැන කල්පනා කරලා නේ එළිය රූපේ ගැන දැනගත්තේ. එහෙනම් ඕක එළිය රූපයක්ද හිතෙන් හදපු දෙය හිත දැනගත්තද? එහෙන් පෙන්වන්න පුළුවන්. කණෙන් සත්‍යයක් ඇහිලා එළිය දෙයක් ගැන දැනගත්තා. ඇත්තටම ඒ එළිය තියෙනවද නැත්නම් කණෙන් ඇහුණ දෙය ගැන කල්පනා කරනකොට හිතෙන් හදපු දෙය හිත දැනගත්තද? එහෙම එහෙම පෙන්වන්න පුළුවන් නේද?
එතකොට රූපය හැදලා තියෙන්නේ හිතේ, නාමය හැදලා තියෙන්නේ හිතේ.
ඔව්. ඔකට තමයි නාම මාත්‍ර රූපයක් කියන්නේ. ඔකට නාම රූපේ රූපය අපි ඇත්ත රූපයක් කරලා ගන්න එක තමයි ලෝකයාගේ ස්වභාවය. දැන් අපි පෙන්නනවා නෑ ඕක ඉලිය තියෙන ඔය මොනවායින් හරි හදිච්ච රූපයක් නෙමෙයි හිතෙන් හදපු රූපයක් නේ ඔය දැනගත්තේ. ඒ කියන්නේ නාමික රූපයක් විතරයි ඔය දැනගෙන තින්නේ. නේද? නමට රූපයක්.
ඔව්.
අන්න ඒක හිතට පෙන්නලා දෙන එක තමයි මේ කරන්නේ. ඒක කරනකොට නාමයයි රූපයයි ඉබේම වෙන් වෙනවා. මේ නාමයේ කිසිම සම්බන්ධයක් නැහැ නිරූප වලට. කියන පැත්තක් ටික ටික එනවා. තේරෙනවද ඒක? ඇයි මේ භාවනාව කරන්නේ කියලා. ඒතර ඔක ඔය වචනෙන් කියන නාමයේ රූපයටයි වඩා වෙනස් නේ මේක අත්දකිනකොට. අපි දැන් හිතන් හිතියට නාම රූප පරිච්ඡේද ඥානෙ තියනවා කියලා ඒක වචන ගොඩක් විතරයි. මේක යෙදෙනකොට තමයි පේන්නේ මොකද්ද මේ කියලා.
එතන මේ නාම රූප පරිච්ඡේද ඥානයේ ડોක්ටර් මාත් දකින් හැටියට ඒ දැන් මනසේ රූපයක් නැවෙනවා ඒ අඳුරගන්නෙත් සිත නැවෙන්නෙත් සිතේ ඒ දෙක දකින්වන් නේද ඒ කියන්නේ ඒ දෙක දකින් විඥානය හරි දකින් කෙනක් ඉන්නවනේ ඒ කියන්නේ අජත්ත බහිද්ද ක්‍රියාවල ඇතුළෙන්ම සිද්ධ වෙනවා නේද ඒ කියන්නේ මනසේ රූපය මැවුණා ඒකත් සිතෙන්ම මැවුණා සිතෙන්ම අඳුරගත්තා එතකොට ඒ අඳුරගත්ත ඒ දෙක විඥානයේ විසින් තවත් අඳුරගත්තා ඒතර කෙනෙක් කියන තැනට ඉඳගෙන තමයි දකින්නේ එහෙම සදාහයක්
එතන එහෙම දෙයක් තිබුණට ගැටලුවක් නැහැ මේක හිත ඇතුලේ දෙයක් හිතෙන් බලා ඉන්නවා කියන තැන නුවණ තිබුණොත්. එතන දැන් හීනයක් දකින බව හිතෙන් දැනගන්නවා. මං කියර දැනගෙන හීනේ බැලුවොත් ප්‍රශ්නයක් නැහැ කියලා. සිහියෙන් හීනයක් බලනවා කියන්නේ නේද? ඇහැරලා ඉඳනොත් අපිට හීන බලන්න පුළුවන් නේද?
එතන ඒ ඩුවැලිටි එක පොඩ්ඩක් තියනවා නේ එතන. හීන දකින දකින්නා සහ දකින හීන. එහෙම එහෙම නේද?
ඔව් ඒ ඒකේ ලොකු ගැටලුවක් නැහැ. ඕක එළියට සම්බන්ධක දෙයක් නැත්නම්. දකින හීනෙන් දකිනේවා එළියේ තියෙන්නේ කියලා ගත්තේ නැත්නම් එතන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ හීනේ දකිනකොට හීනේ දකින බව නොදන්නවනම්. මොකද වෙන්නේ අපි හීනේ හිටියත් කෙලෙස්. ඒගොල්ලෝ හීනෙනුත් රූප ටික බාර ගන්න එළියේ තියනවා කියලා. නේද? ඒ මුලට වඩා හීනයක් දකින බව දැනගෙන හීනේ බලන එකේ ප්‍රශ්නයක් නැහැ. එතන තමයි. දැන් අපි ටීවී එක බලන්න පුළුවන් නම් මේ ටීවී එකයි බලන්නේ කියන තැන හැමතිස්සෙම නුවණ තියාගෙන ටීවී එක බැලුවොත් කිසි ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ අපිට ටීවී එක බලනවා කියන එක අමතක වෙලා ඒක ජීවත් වෙන්න යනවා. ඔය එළියේ තියෙන ඒවමනේ කියලා. බාර ගන්නෙම මුලා වෙන්නේ නේද? මොකද මුලාව නැත්තම් රස විඳින්න බෑ. කියන්නේ ප්‍රෝකේට අහුවෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ ක්‍රිකට් මැච් එකක් බලනකොට මේක අරහෙ එළියේ ග්‍රවුන්ඩ් එකේ ගහනවා කියලා හිතුවේ නැත්නම් අපිට අත්විඳින්න රසවිඳින්න පුළුවන්. ඒ මුලාව මතයි රසවිඳීම තියෙන්නේ. අපිම නිකන් හදපු එකක් අපිම දකිනවා කියලා කිව්වොත් ඒකේ රසවිඳීමක් නැති වෙනවා. හැබැයි බලන්න පුළුවන්. දැන් අපේ ආස්වාදේ තියෙන්නේ ඔක ලෝකෙට සම්බන්ධ කරනකම් තමයි. මේ මෙතන සිහිය නොවන පිහිටන්න අර ලෝකේට සම්බන්ධ කරන එක ටික ටික අඩු වෙනවා. ලෝකයක් හදන එක ටික ටික අඩු කරනවා. ඒක ලෝකය තමයි ඇත්තටම දුක කියන්නේ. ඒ විදිහට කිව්වොත් ඒ රූප උපාදානයේනි දුක කියන්නේ. දැන් රූප උපාදානය කියන්නේ එළිය රූපයක් අපි බාර ගැනීම. හිතෙන් හදන රූපේ හිතෙන් දැනගත්තා කිව්වහම ඒක රූප කරන්න යන්නේ. චිත්ත රූපයක් විතරනේ එතකොට. ඇත්ත රූපයක් බවට පත් වෙන්නේ නෑනේ. තේරෙනවද මම කියන එක?
තේරෙනවද?
එතකොට හිතෙන් හදන දේ බලන කෙනෙක් හිටියා කියන එක ඒක ලොකු ඉෂුව එකක් කරගන්න එපා. ඒක දැන් අපිට තියෙන විදර්ශනාවේ තව කරගත්තු වැරද්දක් තමයි අපි මම නැති කරන්න යන එක. මම නැති කරන්න යන්න එපා. මම නැති කරන්න යන තාක්කල් මම ඉන්නවා. අපි කරන්නේ මම හැදෙන යම් හේතුවක් තියනවාද? අන්න ඒ හේතුව නැති කරන්න. එතකට මමෙක් නැති කරන්න අවශ්‍ය නැහැ. ඒ කොච්චර මම නැහැ කියලා කිව්වත් බාහිර රූප තියෙනකම් මම ඉන්නවා. ලෝකයක් පිළිගන්න තාක්කල් මම ඉන්නවා. ඒ සමහරු කියනවා සක්කාය දිට්ඨිය නැති වුණා කියලා. හැබැයි අරවා මේවා තියෙනවා මම තමයි නැත්තේ. මේ ශරීරය තියෙනවා මම නැහැ. ඒක ශරීරේ කාගේද හුවොත් උත්තර නැහැ. ඒකයි රූපය නිසා රූපය සුරු කිරීම තුලමයි මම ඉන්නේ කියලා දෙයක් තියෙනවා. ඔක ඔගොල්ලෝ අහලා තියෙනත් දන්නේ ආනන්ද සූත්‍රය. ආනන්ද හාමුදුරුව සෝවන් උනේ ආනන්ද සූත්‍රය අහලා. ඒකේ කියනවා මේ රූපං උපාදාය. රූපය උපාදාය කරලා. රූපං උපාදාය අයස්මතෝ ආනන්දෝ. ආනන්ද මේ රූපය උපාදාන කරන හින්දමයි අස්මීති. අස්මි කියන එක තියෙන්නේ. න අනුපාදාය. උපාදාය කලේ නැත්නම් එහෙම එකක් තියෙන්නේ නැහැ. ධර්මතාවයක් තියෙනවා. කියන්නේ අපි රූපේ උපාදාන කරලා, ඒ කියන්නේ රූපය අසුරු කරන තාක්කල් මම ඉන්නවා. රූපය අසුරු කරලාමයි මම ඉන්නේ. රූපය අසුරු කළේ නැත්නම් මම පිහිටන්න බෑ. අපේ රූපයට විතරක් නෙමෙයි වේදනාව, සංඥාව, සංකාර, විඥානේ පහටම එහෙම්මයි. තොර මේවා ඇසුරු කරන තාක්කල් ඒ මම කියන එක හට ගන්නවා. අපි කොච්චර මම නෑ කියන්න හැදුවත් ඒ ඉන්න මම නැති කරනවා කියන්නේ උච්ඡේදවාදයක් මිසක් ඇත්ත දැකීමක් නෙවෙයි. හින්දා මේකේ මම නෑ කියන එකයි දැන් බලන්න අර හිතෙන් හදපු එක එළියේ තියන්නේ කියන එකේ වෙනස. අපි සාමාන්‍ය ලෝකේ ඉන්නේ හිතෙන් හදන දේ එළිය තියනවා කියලානේ. එළිය දෙයක් තියෙනකොට ඕක දැනගත්තේ කවුද? මෙහි මම අනිවාර්යෙන් ඉන්නවා. ඒ කියන්නේ මට සාපේක්ෂව තමයි බාහිරය හැදිලා තියෙන්නේ. අපිට එළිය හැදුන්නේ නැත්නම්, බාහිරය හැදුන්නේ නැත්නම් එහෙනම්. එතකොට මම ඉන්නේ කොහෙද? බාහිරයක් තිබුණ නැත්නම් අභ්‍යන්තරයක් ඇති වෙයිද? එතන වෙන්නේ මම නෑ කරනවා නෙමෙයි. අපි අර ඇසුරු කරන රූපෙන් නිදෙනවා. රූපයක් තිබුණත් රූපේ නිසා සක්කාය දිට්ඨිය හතර ආකාරයට එනවා. මේ රූපය ඇසුරු කරන තාක්කල් ඔය හතරෙන් නිදෙන්න බෑ. තර බුදුහාමුදුරෝ පෙන්නන්නේ ওই රූපේ අනිච්ච සංඥාව වඩන්න. මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියලා බලන්න. ඒක බලනකොට මම ඉන්නවා කිව්වත් නැහැ කිව්වත් මම පිහිටන්නේ නැහැ. මොකද රූපයක් නැතුව මම කෙනෙක් හටගන්න බෑනේ. රූපය අසුරු කරගෙන නම් මම හටගන්න. රූප නිරෝධයක් දකින්නකොට රූප නිරෝධ කියනකොට තේරුම් ගන්න අර සමුදේ තියෙනකන් හට ගන්නවා. සමුදේ නැත්නම් උපදින්නේ නැහැ කියන පැත්ත. රූප නිරෝධය දකින්න කෙනාට රූපය නිසා මම කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්ද? ඇති වුණොත් තමයි පුදුම වෙන්නේ. හරි.
එතකොට ඒ රූප නිරෝධය කියන එක එතකොට ඒ ශරීරයටත් බලපානවද?
අවුවෝ ශරීරයටත් ඕක බලපානවා. දැන් ඕක කරන්නම ඕන එකක්. දැන් ඔවා මේ මොහොතේ බලන්න ශරීර මේ මොහොතේ දැන් පිළිදෙන්න ඕනේ නැහැ. දැන් මේ මොහොතේ ඔයා බලන්න ඔය ඉන්න ගමන් ඇස් දෙක නිවෙයි මේ මොහොතේ ශරීරයේ තියෙන හැටි මතක් කරන්න හිත දන්නව නේද දැන් හිත කියනවා නේද මෙන්න මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ තමයි ඔය ශරීරයේ තියෙන්නේ කියලා
දැනීම් ස්වභාවයක් තියෙනවා එහෙම
දැනීම විතර නෙවෙයි හොඳට දන්නවා හිත මෙන්න මේ ඉරියව්වේ මේ ශරීරයේ තියෙනවා කියලා දන්නව නේද තමන්ගේ අත් තියෙන්නේ කොහොමද කකුල් තියෙන්නේ කොහොමද ඔක්කොම හිත දන්නව නේද දන්නේ නැද්ද මේ මොහොතේ මගේ ශරීරයේ තියෙන්නේ මොන ඉරියව්වේද කියලා දන්නේ නැද්ද
ඔව් ඒක සිත දැම්මත් පේනවා
ඔව් අවධානය යොමු කරලා බලන්න එතකොට දන්නව නේද
ආයේ උතන ඇත්තට ලොකු උතන ගැටලුවක් තියෙන තරක් දැන් ඔය සිත අපි හැමතිස්සෙම දන්නවා මේ අපේ ඇඟ මෙහෙම තියෙනවා කියලා. නමුත් ඒක සිතුවිල්ලක් නෙවෙයි නේද? ඒක මේ උතන හරි අමාරු තේරුම් ගන්න. දැන් භාවනා කරන්න ගියත් දන්නවා මෙහෙම ඉන්නවා කියලා. ඒක සිතුවිල්ලකුත් නෙමෙයි ඒක.
ඒක අපි තර්කෙන් නෙමෙයි හොයන්නේ. දැන් හොයන්න ඔය ශරීරයේ ඔහොම තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන හරහද? අපි මොනවා හරි දැනගත්තා නම් ආයතන හරහනේ දැනගන්න. කල්පනා කරලා බලන්න මොන ආයතන වලින්ද ශරීරයේ ඔහම තියෙනවා කියලා කිව්වේ. මොකක් හරි විඤ්ඤාණයකින් නේ ඔක කියලා තියෙන්නේ නේද? මොනින් බලන්න.
පොග්ගලගේ මහත්මයා ඔබතුමා කිව්වට පස්සේ බලනකොට එහෙම දැනෙන්නේ නැහැ ඇත්තටම කියන්නේ. චලනයක් වුණොත් තමයි දැනෙන්නේ නේ. කියන්නේ වේදනාව ස්පර්ශය හට ගත්තොත් තමයි දැන් බාහිර රූපය දැන් අපිටම ජීත් දැන් ඔබතුමා අහුව දැන් ජීතවනාරාමය ගැන මතක් වුණොත් ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මනෝවිඤ්ඤාණයෙන් ඇති වුණා නැති වුණා කියන එක පොඩි අවබෝධයක් තියෙනවා. ඒක පැහැදිලි. ඒතර ඒකට බාහිර ජීතවනාරාමයක් තියෙනවා කියන එකට සිතපත් වෙන අවස්ථාවල් ගොඩක් අඩුයි භාවනා කරනකොට කියලා හිතෙනවා නැත්නම් සාමාන්‍යයෙන් ඉන්නකොට වුණත් නමුත් මේ කය හා සම්බන්ධව දෘෂ්ටිය නැති يعني සාමාන්‍යයෙන් දැන් කය කියන එක ගැන අවබෝධය තිබුණට දැන් කායික වේදනාව තුලින් ස්පර්ශය ඇති වෙනකොට මනසේ ඇති වෙන මේ අතීත සංකල්පනාවත් එක්ක බිය කියන ඉමෝෂන් එක එනකොට එතන ඉමෝෂන් එක ඉරප්ට් වෙනවා නේ. ඒ කියන්නේ එතන ඉමෝෂන් කියන්නේ මං වේදනාවට. වේදනාව කියන්නේ කායික වේදනාව නෙමෙයි. මානසික වශයෙන් එන වේදනාවත් එක්ක ඔක්කොම එකට නේද පංච උපාදාන ස්කන්ධයම එකපාර්ට් වෙන්නේ. එතකොට තමයි මං හිතන්නේ මේ එතන මේ නාම රූප විඥාන ගැටලුව තමයි ගොඩක්ම අමාරු. බාහිරටත් වඩා මං හිතන්නේ මේ ශරීරෙම්ම එන ඉකන ශාරීරියත් එක්ක මනස බද්ධ වෙලා තියෙන තැන තමයි කියලා තමයි හිතන්නේ.
ඒක තමයි බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව කියලා එකක් දීලා තියෙන්නේ. නේද? කායනුපස්සනාවෙදි කියනා නේද? ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ බහිද්ද රූප ගැන. ලුවන්වැලිසෑය, ජේතවනාරාමය, කාර් එකක්, කුරුල්ලෙක්, ගෙයක් මොනවා හරි බාහිර රූපනේ. අපේ අම්මා, තාත්තා, දරුවෝ, සේරම බාහිර රූප නේද? ඒත් අපේ පුරුද්ද ඔවා එළියේ තියෙනවා අපිට බාහිර රූප. ඒතර බාහිර රූපේ ඇත්ත දකින්නේ කොහොමද අපි? ඔය එළියේ තියෙන දෙයක්ද දැනගත්තේ නැත්නම් හිතෙන් හදපු දෙය හිත දැනගත්තද? එතකොට නුවණක් එනවා හිතෙන් හදපු දෙයනේ හිත දැනගෙන තියෙන්නේ මේ මොහොතේ. එනා ඒක එළියේ තියෙනවා කියලා හිතුවේ මෝඩකමට, මුලාවට. කියන එක එළියේ වට පෙන්නවනේ. ඒක තමයි බහිද්ධාවා කාය කායන පස්සේ විහෙරති. දැන් ඕක අජ්ජත්ත කයටත් දාන්න ඕනේ. මගේ ශරීරය කියලා දෙයක් තියෙනවා නම් ඒක දැනගත්තේ කොහොමද කියලා බලන්න. කකුල රිදෙනවා නම් රිදෙන්නේ කකුලද කියලා අනිත් පැත්තට බලනවා. ඒක කොහොමද බලන්නේ? කකුල රිදෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන හරහද? මොනවාද ආයතන?
ඒකත් සිතෙන්ම තමයි.
සිතට එන්න කලින් මොන ආයතනද?
කාය
ආයතන. ඔව්. ස්පර්ශය දැනෙන්නේ කාය ආයතනෙන්නේ. ස්පර්ශය දැනුණා. හරි. දැනෙන දේ ගැන කල්පනා කළා. අන්න ඒ වැඩ දෙක වෙලා තියෙනවා. දැනීම ගැන කල්පනා කළා. දැනීම ගැන කල්පනා කරනකොට නේද දැනගත්තේ ඔය රිදෙන්නේ කකුල කියලා.
එහෙමයි.
නැත්තම් දැනීමක් විතරනේ. දැනීමේ රූප නැහැ
නේ.
ඒ එන රූපේ කකුල කියන රූපේ හැදලා තියෙන්නේ කවුද?
සිත.
සිත. ඉතින් අද පුදේ තමයි හිත දැනගෙන තියෙන්නේ. අපේ මෝඩකමට තමයි ඕක ඔය එළියේ තියෙන ලේමස් නහර වලින් හැදුන හැදිච්ච දෙයක් බවට පත් කළේ. තේනවද ඒක?
ඔව් ડોක්ටර්. ඒ කියන්නේ කකුල දන්නේ නැහැ නේ මේ කකුල කියලා සිතින් හැදුවේ නැත්තම්?
ඔව් කකුල කොහොමද දන්නේ? කකුලට හිතන්න බෑනේ. කකුලක් තියනවා කියලා අපි දැනගත්තේ කොහොමද? මනෝවද උතැනුණා. දැනීමේ තැනක් නැහැ. අල්ලලා බලන්න බෑ. රූපගතියක් නැහැ. දැනීම ගැන කල්පනා කරනකොට තමයි හිතට පෙනුනේ කකුලක හැඩයක් තියෙන තැනක් නේද?
ඒ කියන්නේ ඒ දැනීම එතන වේදනාවයි සංඥාවයි එකතු වුණ තැනද?
ඔව්. ඔව් වචන ටික පොඩ්ඩක්කට පැත්තකින් තියලා භාවනාවට විතරක් ඈ වේදනා සංඥා කතාව ට්‍රයින් කරන්නකෝ. වේදනාවක් කියලා කිව්වත් කමන්නේ. ඒක දැනීමක් කියලා හිතන්නකෝ. දැනෙන දෙයක් නේ අපි වේදනාවක් කරන්නේ නේද? කාය ස්පර්ශයෙන් මනස දැනෙනවා. හරි. දැනෙනවා කියන එකේ රූප නැහැ. දැනෙන ගතියක් විතරයි. නේද? දැනෙන ගතිය ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද? ඔන්න මතුරුවෙක් කනවා කකුල කියලා හැම දැනගන්නේ කල්පනා කරනකොට නේද? නැත්තම් මොකද්ද ඕ දැනීමක් විතරයි නේද තිබුණේ? දැනෙන ගතියේ රූප නැහැ. ඒකට රූප එකතු කරන්නේ අපි කල්පනා කරන්න ගිහිල්ලා. ඒ කියන්නේ මන ආයතනෙන් තමයි රූප ටික මතක් කරලා දෙන්නේ. ඒතයි මතක් කරනකොට තේරුම් ගන්න ඔය පරණ අත්දැකීමක් මතමයි මතක් කරන්නේ. අර ඉස්සෙල්ලා කමල් කිව්වා වගේ. අපි කකුල ගැන ඔළුවට දාගෙන ඉස්සර දාගෙන හිටිය එකක් තමයි දැන් ඔය එන්නේ. මේ දැනීමට අනුව කල්පනා කරනකොට. ඒක තමයි ඔය හිත පෙන්නන්නේ. හිත පෙන්නනවා මෙන්න කකුලක් කියලා. හිතෙන් හදන දේ හිත දැනගන්නවා. දැන් අපිට ඔතන සිහිය නුවණ නැහැ. අපි හිතන්නේම අර රිදෙන කකුල ගැන තමයි මේ දැනගත්තේ කියලා එළියෙන් තියනවා එක. එතකොට මේ කය තමන්ගේ කයත් හිතට සාපේක්ෂව බාහිරයි. ඒ කියන්නේ බාහිර මනෝයන් හරි හැදිච්ච රූප ටිකකටනේ අපි කය කියන්නේ. දැන් හිතට පෙනුන කකුල අල්ලන්න පුළුවන්ද? දැන් හැබැයි අපි අල්ලන්න පුළුවන් කකුලකින් තමයි නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ ශරීරයක් හදලා.
එතන ටිකක් ගැඹුරු
ඉඳක්. ඔව් ගැඹුරු වෙලා තියෙන්නේ. ඔක බලලා නැති හින්දා මම කියන්න හැදුවේ දැන් ඔන්න ඔක බලන්න පුරුදු වෙන්න ඕන. ඉන්න ගමන් ශරීරයේ එක එක කොටස නිකන් බලන්න. මේක දැන මේ මොහොතේද අපි දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලාද නැත්නම් දැනෙන දෙයක් ගැන කල්පනා කරලා? ඇහෙන් දැකලත් අපි දැනගන්නවා සමහර කොටස්. එතකොට ඇහැ ඒ ආයතන වෙන් කරන්න ඕන. දැන් Tamange අත දිහා බැලුවොත් ඇහැට පේන හින්දා නේද අත තියෙනවා කියලා දැනගන්නේ? නේද? ඔයාගේ අත දිහා ඔයා බැලුවොත් අත තියෙනවා කියලා දැනගන්නේ කොහමද? පේන හින්දා නේද? නැද්ද?
තේන්නේ නැහැ වගේ.
අසදියා අසදියා බලන්නකො පොඩ්ඩ. ඒ දැනගත්තේ මොන ආයතන හරහද කියලා. ඔක තමයි ආයතන ගැන දක්ෂ වෙන්න කියන්නේ. ආයතන පිරිසිදු දක්ෂ.
සතිය එතන සතිය සාමාන්‍යයෙන් දැන් සතිය එතන ඒ වෙලාවට සතිය තියෙනවා නම් යම් මොහොතක අත කියලා දෙයක් දිහා බැලුවට කියන්නේ රූපය හා ගැටුණට එතන මනසේ සංඥාවක් එන්නේ නැත්තම් එතකොට අත කියලා දැනෙන් ඒ මොහොතේද දැනෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට දැනෙනවා.
අත පේන්නේ කියලා දන්නේ නැද්ද? ඔක තමන් රවටගෙන කරන්න බෑ. තමන් ඉන්න වස්තවෙන් ගන්න ඕනේ අපි භාවනාව කරන්න ඕනේ. ඔන්න අත පේනවා කියලා නේ අපි දැනගන්නේ. ඒක තේරුම් ගන්න ඒ ලෝකෙට අයිති දැක්ම. ඊළඟට අපි නුවණ මෙහෙවනවා. හරි. ඔය අත තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ඇහෙන් දැක්කා. ඒක ගැන කල්පනා කළා. චක් ආයතනේ නන ආයතන. ඊළඟට බලන්න චක් ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? වර්ණ සතහනක් කරන් දෙන එක විතරයි. වර්ණ සතහන කියන්නේ රූප නෙමෙයි. ඇහැ උපද්දලා දෙන දේ. හරි? ඇහැ උපද්දලා දෙන දේ කියන්නේ බාහිර දෙයක් නෙමෙයි. ඇහැ ඇතුලේ උපද්දන ප්‍රතිබිම්බයක් විතරයි. සතහන් මාත්‍රයක් විතරයි. ඒක රූපයක් නෙමෙයි. එතකොට ඒ චිත්‍රය දිහා බලාගෙන නේද හිත කල්පනා කරන්නේ? හිතට පේන්නේ ඇලිය තියෙන දේ. හිතට පේන්නේ ඇහැ හදලා දීපු වර්ණ සංඥාව. ඒ කල්පනා කිරීම තුල නේද තේන්නේ අපක් කියලා කිව්වේ. නෑ, එතනත් හිතෙන් හදපු දේ නේද හිත දැනගෙන තියෙන්නේ. ඔක බාහිර අපක් කළේ අපේ මෝඩකමට නේද අර වතුරට එබෙන බල්ලා වගේ. ඔන්න ඔහම සිහිය විතරක් නෙමේ නුවණත් යදන්නවා. ආයතන සත්‍ය. ඕක ටිකක් කරන්න ඕන. ඔය තමන්ගේ ශරීරයට බලන එක වා කරන්න. ඒක වැඩිලා නැහනේ නේද? අනේ කය. දැන් බලන්න ඉස්සෙල්ලා මං කිව්වේ තමන්ගේ ශරීරයේ තියෙන හැටි වාඩි වෙලා ඉන්න හැටි අවධානය යොමු කරපු ගමන් දැන් හිතට පේනවා නේද? මේ වෙලාවේ මේ ශරීරයේ තියෙන්නේ මෙහෙමයි කියලා. දැන් අනිත් පැත්තට හිතන්න ඕක දැනගත්තේ කොහොමද? මන ආයතනද? කාය ආයතනෙන් ස්පර්ශ ටිකක් දැනෙනවා. මන ආයතනෙන් ඕවා ගැන කල්පනා කරනවා. දැන් දැනෙන ස්පර්ශ ටික ගත්තොත් එතන මුළු කයක්ම තියෙනවද? සම්පූර්ණයෙන්ම. ඔව්, අර පොඩි තැන් කීපයක් විතරයි නේද? ওই ටික අපි ප්ලොට් කළොත් නිකන් එක එක පොයින්ට්ස් ටිකක් විතරයි නේද තියෙන්නේ?
එහෙමයි.
ඒක ශාරීරියක් බවට පත් කරන්නේ කවුද? සම්පූර්ණ කරන්නේ. මන ආයතනේ නේද?
හරි, මට ළඟදී මේ හොඳ අත්දැකීමක් ආවා. මම කියන්න දෙයක්.
කියන්න.
දැන් මම මේ ළඟදී මේ ස්ටෙයාකේස් එක ගොඩනැගිල්ලක මෙල දෙවනි තට්ටු වල යනකොට එතන කණ්ණාඩි හදලා තිබුණ විදියෙන් මම මගේ ඇඟේ පිටිපස්ස පැත්ත දැක්කා. දකින්නකොට මම දැක්කා මගේ මේ ඔළුවේ පිටිපස්සේ පොඩ්ඩක් තට්ටේ ගිහිල්ලා තියෙනවා. ඊට ඉතර මම දැනගෙන හිටියේම නෑ මේ පිටිපස්ස තට්ටයක් තියෙනවා කියලා. දැන් මගේ තට්ටේ මගේ ශරීරේ කොටසක් වෙලා.
අන්න හරි. එතකන් ඒක තිබුණේ නෑනේ ශරීරෙට.
එතකන් තිබුණේම නෑ ඔක.
අපි අපේ හිතට තිබුණේ නෑනේ මගේ මෙහෙමයි කියලා. නේද? අන්න ඔය තමයි අත්දැකීම. අපේ ශරීරේ අපිම හදාගෙන නේ තියෙන්නේ. ඒක දකින්න කලින් හදාගෙන හිටිය ශරීරෙම. එතකොට අපි මේ දැනගෙන තියෙන්නේ හිතෙන් හදන ශරීරෙ මිසක් කවදාවත් බෑ මේ බාහිර ශරීරය දැනගන්න හිතට. ඒ හිතට පුළුවන් ද ගිහිල්ලා කෙලින්ම බාහිර රූප දකින්න? හිතට කිසිම හැකියාවක් නැහැ නේද රූප දකින්න? වෙන ආයතනයක් නැතුව. හිත මොනවා හරි දැනගන්නේ වෙන ආයතනයක් හරහමයි. ඒකයි මේක මේ ආයතන වෙන් කර කර බලන්න කියන්නේ. මොනවා දැනගත්තත් අජ්ජත් ශරීරයටත් බලන්න, බාහිර දේවල් වලටත් බලන්න. ඒකයි ඔය කායනුපස්සනාව වඩන්න කියන්නේ. ඒක වඩන්න වඩන්න අර මුලා වුණ රූපෙන්, මුලාවෙන් හදපු රූපේ ටික ටික අපේරෙනවා. ඒ අපේරුණ දවසට රූපය නිසා මම හටගත්තා නම් අන්න ඒ මම හටගන්න විදිහක් නැහැ දැන් රූපේ නැත්තම්. නේද? රූපය අසුරු කරන තාක්කල් හිටිය මම රූපය අසුරු කරන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? දැන් ඔන්න අතන පේනවා දැන් ශරීරයේ උපදින්නේ සමුදයක් මත. තියෙන ශරීරයක් නෙමෙයි. හිතෙන් හදපු දේ එළියේ තියෙන සමුදේ යෙදෙනකන් ශරීර රූපේ තියෙනවා. එතනම නුවණක් එනව නේද? ඒ සමුදේ නැත්තම් රූපේ පිහිටයි. මේක තමයි නිරෝධය කියන්නේ. ඔන්න ඔය නුවණ ආවේ නැත්තම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න බෑ. වෙනුවන ආවොත් එහෙම මේ හේතු යෙදෙන කොටයි මේ ශරීරය උපදින්නේ. හේතු යෙදෙන කොට එහෙම දෙයක් උපදින්න බෑ හේතු නැත්තම්. දැන් මට ඉන්න තැනක් තියෙයිද? එතකොට පිහිටලා හිටින රූපයක් නැති වුණා. හේතු යෙදෙන මොහොතේ උපදිනවා. හේතු යෙදෙන්නේ නැතිකොට උපදින්නේ නැති රූපයක් නම් තියෙන්නේ. මම ඉන්නේ කොහෙද එතකොට?
ත්‍රාත්කද මේ ශරීරය කියන එක නැහැ කියලා.
අපිට නැහැ කියන්න බෑනේ, තියෙනවානේ. අපි දෙන්නන්නේ යන්නේ මේ හේතු යෙදෙනකම්. අවිද්‍යාව මුලාව යෙදෙනකම් තියෙනවා. අපේ සිහිය නවන පිහිටියොත් එහෙම හිතෙන් හදන දේ හිත දැනගන්නවා කියලා අන්න එදාට උපදින්න නේද? නෝක තමයි පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ. ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්මින් අසති ඉදන් නහෝති. ඔය ධර්මතාවෙ දකින්න කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා මිසක් ඉන්නමම නැති කරන්න ගිහිල්ලා කවදාවත් ඔබ දුරු කරන්න බෑ.
එතකොට ડોක්ටර් ඔය සක්කාය දැන් පළවෙනි ඔය සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දෘෂ්ටිය නැති වෙනවා කියන එක නම් එතකොට මේ ශරීරයේ රූපය කියන එකත් අහුවෙන්නේ නැති තැනටම යන්න ඕනේ. එහෙමද?
ඔය දැන් ඔය දැක්ම එනකොටම දෘෂ්ටිය කැඩෙනවා. මෙච්චර කල් තිබුණා දෘෂ්ටිය. දැන් මෙච්චර කල් කය තියෙනවා කියලානේ හිතන් හිටියේ. මම නැති වුණාට දැන් තියෙන කයක් අහු වෙනවද? දැන් ඕක කල්පනා කරනකොට නෑ නේද? ඉතින් හදපු එක නම් එළියේ තියලා තියෙන්නේ. දැන් හොඳට නුවණින් බැලුවත් එහෙම ඔය දැනීම් ටිකක් නේ තියෙන්නේ. දැනීම් ටිකේ කොහෙද කයක් තියෙන්නේ? ඉතින් හදපු කයනේ අපි එළියේ තියනවා කියලා විශ්වාස කරලා තියෙන. ඒක බොරුවන්නේ. ඔය නුවණ එහෙම තුල සක්කාය දිට්ඨිය දුරු වෙනවා මිසක් වෙන විදිහක් නැහැ. පැහැදිලිද? ඔය හින්දා තමයි මං කිව්වේ මේක ඇති වෙනව නැති වෙනව බල බලා ඉඳලා හරියන්නේ නැහැ. ඇති වෙනව නම් ඇති වෙන්න හේතු ටික දකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙම තිස්සම කියන්නේ සමුදය බලන්න. සමුදය දැක්කොත් තමයි පේන්නේ. සමුදය තියෙනකන් තියෙනවා. සමුදය නැත්තම් නිරෝධයි කියන නුවණ. ඕකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. ඔක තමයි මම කියන්නේ ඕක නැතුව කොච්චර භාවනා කළත් මේ මේ සක්කාය දිට්ඨියවත් දුරු වෙන්න විදිහක් නැහැ. මොකද ආර්ය දර්ශනයක් නැහැ. එහෙම නැතුව භාවනා කරන්න පුළුවන්. ඉතින් අර ඔය සමාධියේ හොඳට විඳ විඳ ඉන්න පුළුවන්. ඒක එතකොට නැති වෙන සක්කාය දිට්ඨිය සමාධියේ ඉද්දී විතරයි නැත්te එළියට ආවහන් තියෙනවායි.
එතකොට ડોක්ටර් දැන් ප්‍රායෝගික ක්‍රියාභ්‍යාසය ගැන බැලුවොත් එතකොට දැන් ඔබතුමා කියන්නේ දැන් ශරීරයේ අපි හිතමු ශාරීරික දැන් අපිට ශාරීරික වේදනාවක් ඇති වුණා. එතකොට එතරට මනස ගියානේ, මනස ගිය නිසා තමයි يعني සිත එතන ඉපදුණා. ඉපදුණා නිසා වේදනාවක් හටගත්ත කියලා මනසට දැනුණා. එතකොට ඒ වෙලාවේ එතන විදර්ශනාඥෝණින් දකින්න කියලා තමයි ඔබතුමා කියන්නේ. එහෙම නේද?
ඔව්, එතන විදර්ශනා නුවණ කියන්නේ මොකද්ද?
මේ වේදනාව කියන එක අඳුරගත්තා, වේදනාව හටගත්තෙත් සිතේ, ඒ කඳුරගත්තෙත් සිතෙන්මයි කියන නුවණ.
ඔව්, ඒක පටන් ගන්නකොට හිතුවට කමන්නේ. ආ, කාය යතනින් ස්පර්ශයක් දැනුණා. හරි. ඒක නිකන් කාය ආයතනේ කියලා හිතන්න. කාය ආයතනේ මොනවද දැනුණා? හැබැයි දැනුණ දේ කියන්නේ කය නෙවෙයිනේ. දැනීම කියන්නේ දැනීමේ රූප නැහැ. නියොත් දැනීම ගැන කල්පනා කරලා නේද අපි ඕක ගැන දැනගත්තේ.
එහෙමයි. ඉතින් දැනීමත් තුලින් එනවටක් ගාලා පරණ අතීතයේ මොකක් හරි බියක් වෙච්ච දෙයක්, එක්ක කාගෙන් හරි අහපු දෙයක්, එතකොට ආ මේක heart attack එකක් වගේ දෙයක් මතකයට එනවා. එතකොට ඒහා සමානව ඊට පස්සේ දුක් වේදනාව, ඒ කියන්නේ ශරීරයේ emotional body එක trigger වෙනවා. එහෙම නේද? ගත්ත.
ඔව්, ඒ heart attack එක එනකොට මැරිලා ඉවරයි.
Too many words.
මාරයට අහුවෙලා ඉවරයි. මැරිලා ඉවරයි කිව්වේ. මේ heart attack එකක් කියලා දැනගන්න කලින් heart එකක් තියෙන්න ඕනනේ. heart එක උපන්නේ කොහමද? ඉස්සෙල්ලා දැනුනේ මොකද්ද? දැනීමක් නේ, කාය ස්පර්ශයේ දැනීමක්. දැනීම කියන එකේ heart එකක් නැහැ. දැනීම ගැන කල්පනා කරනකොට නේද මේ පපුව රිදෙනවා, මේ හෘදේ රෝමේව ටික එන්නේ. heart එක ගැන නොදන්න පොඩි ළමෙක්ටත් heart attack ඇති වෙයිද? අපි නම් කියයි එයාට heart attack තියෙනවා කියලා. එයාට ඇති වෙයිද? يعني එයාගේ මනසට ඇති වෙයිද heart attack එක තියෙන එක?
එයාට වේදනාවක් විතරක්
දන්නේ නැහැ. එයාට වේදනාවක් විතරක් තියෙන.
ડોක්ටර් කියන්නේ වේදනාව ප්‍රශ්නයක් නැහැ, අර කල්පනාවත් එක්කෙනකොට තමයි එතන දුක හටගන්නේ.
වේදනාවත් ප්‍රශ්නයක් නෑ සර්.
ඉන්නවා මම නොදැක්ක පැත්තක් මට පෙන්නලා දුන්නා.
ඒක තමයි ඒ හරි දැක්ම එනකොට ඔක පේනවා මොකද්ද කියලා මේ. ඒකට අපි දැනීම් නැති කරන්න යන්න ඕනේ නැහැ. ඔහේ දැනේ. දැනෙන්නේ මට කල්පනා කරලා රූප හදලා ආයේ එළියෙන් තියෙන එකයි අපි නවත්තන්න ඕන. يعني හිතෙන් හදපු දෙන්නේ හිත දැනගත්තේ. ඕක කොහමද ශරීරේ කොටසක් වෙන්නේ මේ හිතෙන් හදපු දෙේ? හිතෙන් හදපු දෙය අල්ලලා බලන්න බෑ. අපේ මෝඩකමටයි රූපයක් කරලා තියෙන්නේ.
එතකොට ડોක්ටර් එහෙම කරන්න අර මතක සටහන් එන මතක සටහන් වලින් එන රූපය රූප චිත්‍ර රූප අඩු වෙනවද කාලය ගියාම?
මොකටද ඔය අඩු කරන්නේ? අපේ අපේ විශ්වාසයක් තියෙන මේවා ආවේ නැත්නම් හරි කියලා. නේද?
ඒ වේදනාව වේදනාව තැනින් විතරක් නැවතින්න නම් ප්‍රැක්ටිස් කරන්න එපා ගොඩක් නේද? එහෙම නැද්ද? නැත් කියන්නේ දැන් දැන් අපි හිතමු දැන් ඒ අවබෝධය සුතමේ ඥානයක් වශයෙන් ආවට දැන් අපි තුන් දැන් අහලා දැනගත්තා. නමුත් දැන් අපි තුන් දැන් ඔක මම ප්‍රැක්ටිස් කරනවා කියලා දැන් අපි තුන් දැන් හෙට ප්‍රැක්ටිස් කරනකොට එක පාට අර අපිට මතකයේ තුලින් සිතට ඇවිල්ලා දැන ගැනීමත් එක්කම අරගෙන කල්පනාවත් ඇවිල්ලා ඉවරයිනේ.
ඒ එන එක නවත්තන්න කිව්වේ නෑ නේ. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඒක නෙවෙයි. දැන් මගේ කකුල රිදෙනවා කියලා දැනගන්නට කමන්නේ. හරිද? ඊළඟට පුළුවන් ඒක විදර්ශනා කරන්න. විදර්ශනා කරන්නේ කොහොමද? ඔක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා බලනවා. එතකොට පේනවා කාය ස්පර්ශෙන් දැනීමක් ආවා. ඒක ගැන කල්පනා කළා. කල්පනා කරනකොට තමයි දැනගත්තේ කකුල රිදෙනවා කියලා. එහෙනම් ඔය හිතෙන් හදපු දේ හිතෙන් දැනගෙන. මේක ශරීර කොටසක් කළේ අපේ මෝඩකමට. කියලා පෙන්නනවා. තේරුණා මේ කියන්නේ වා පුරුදු කරපු එකට වඩා වෙනස් දෙයක්. හිතන එක නවත්ීමක් නෙවෙයි. හිතෙන්න අරින්න ඕන තමයි.
එනේ මම කියන්නේ දැන් අපිටම දැන් ඔන්න ශාරීරික දැනුමක් එනවා, දැනීම් ස්වභාවයක්. දැන් අර පුරුදු පුහුණු කරලා නැති නිසා දැනීමක් එක්කම මතකය ඉබේටම එනවනේ දැන්.
ඔව් එන එක හොඳයි කියලා මං කියන්නේ. දැන් ඒ ආවනම් එහෙනම් විදර්ශනා කරන්න දෙයක් තියනවා දැන්. ආවේ නැත්තම් මොකද්ද විදර්ශනා කරන්නේ?
පුතේ ඒක විදර්ශනා කරන්න අවබෝධය එන්න එන්න මං හිතන්නේ අර දැනීම් ස්වභාවයෙන්ම නතර වෙන ස්වභාවයට යනවා. එහෙම නේ.
මේක ඉතින් ටිකක් කරලා බලන්නකෝ දවසක් දැන් මොකද වෙන්නේ කියලා.
එතකොට අපිට මා හිතන්නේ දේවල් විදිහට මතක තියෙන එකක් නැති වෙයිස. අපි දැන් දේවල් මොකක් හරි පැවැත්මක් දුන්නාමනේ දේවල් විදිහට මතකයට හිටින්නේ. අපිට එතකොට දැනීම කියන අවස්ථාවෙන් නතර වෙයි. අපි ඒක ගැන වෙන් කරගන්න පුළුවන් වුණොත් මා හිතන්නේ සර්.
ඔව් ඕක නුවණින් පෙන්නන හැම මොහොතකම මතක තියාගන්න නීති හදන එක නවත්තනවා. අනාගතයට ඉතුරු කරන්නේ නැහැ. පරණ එකක් දැන් ආවට කමන්නේ නැහැ. අපි අනාගතයට ඉතුරු කරන්නේ නැහැ.
එතකොට අයි මතකේ කියන එක අඩු කරයි නේද සර්? අපි දැන් දෙයක් කියන එකක් ගත්තේ නැත්නම් මතකයක් කියන එකක් අපිට ගබඩා කරන්න බෑනේ. අපි හැමතිස්සම මතකයක් තියෙන මොකක් හරි දෙයක් තියෙන එකක් මතමනේ.
දැන් ඔයාට මතකද පෙරේද විතර දැක්ක හීනය? පෙරේද තියා ඉරවයිවත් මතකද දන්නේ
නැහැ නේ?
මතක නැහැ. ඇයි මතක නැත්තේ?
ඒකට ප්‍රවැත්මක් තියෙලා නැති නේද? අපි ඒක දන්නවා. ඒක තියෙන දෙයක් නෙමෙයි කියලා. අපි
ඒක හීනයක් කියලා දන්නවා එච්චරයි. හීනයක් කියලා දැනගත්ත ගමන් ඕක මේ ඉතුරු කරගන්නේ අපි. අපි හීනෙන් මට කවුරු හරි දැන්නා කියලා අපි නැගිටලා ගිහින් එයාට බනින්න යන්න හිතේ ඉතුරු කරගන්නේ නෑ. ඇත්තට වෙන්න එකක් ඔය හීනේ වගේ අමතක වෙනවද? අමාරුට ජීවිත කාලෙම මතක තියෙයි නේද?
ඒ අපි ඇත්ත කියලා බාර අරන් ඉන්න හින්දායි.
ඒක තමයි මේ නිමිති හදනවා කියන්නේ ලෝකෙට සම්බන්ධ කරනවා. මේක ඇත්ත කියලා බාර ගන්න. දැන් අපි හීනේ විදිහට පෙන්වුවට පස්සේ ඒක මතක හිටින්න හේතුවක් නැහැ. නිමිති හිටින්න නැහැ. අපි ලෝකෙට සම්බන්ධ කරන්නේ නැහැ නේ මේ තියෙන දෙයක් කියලා. මතක හිටියත් ගැටලුවක් නැහැ. හරි. මෙහිඳ තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක ඇත්ත ඇති හැටි පෙන්වන්න. ඒක තමයි ඉදර්ශනය කියන්නේ. ඔකෝ කරන්න කරන්න ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් දෙයක්. ඒකයි මේකේ වටිනකම.
මම පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ හරි? දැන් මනන්ද?
අහන්න.
ඔව් මේ දැන් බුදුරජාණන් වහන්සේටත් වේදනාවල් දැනিলা තියෙනවා. කොන්දේ අමාරු ඊට පස්සේ අර එකතරකදී කපුල ගලක වැදිලා වේදනාවක් වගේ. දැන් එතකොට අපිට දැනීම ඒක වේදනාව සුඛ වේදනාවක් හරි දුක් වේදනාවක් හරි කියලා මේ ඒ දැනෙන අවස්ථාවට ගියා කියන්නේ ඒක මේ අපි සිතින් හිතලා නේද? ඒතර අනේ පුතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? පුළුවන්ද?
ඔය මට්ටම අපි මේ හිතන මට්ටමේ දැනීමක් නෙවෙයි. පිටන් හිතන් හිත ඉන්නේ මේ අපිට ත්‍රිදෙන විදිහටම බුදුහාමුදුරන්ට ත්‍රිදුණා කියලානේ. එහෙම මට්ටමක් නෙමෙයි. මොකද යාර බුදුහාමුදුරන්ට දැනුණ වේදනාව වර්ගයක් පෙරළුවට පස්සේ ඇඟිල්ලේ දැනුණ වේදනාව සාමාන්‍ය කෙනෙකුට නම් ඕලගන්න බැහැයි කියනවා. සාමාන්‍ය මිනිස්සුෙකුට තරන් වේදනාවක් ඒක ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක දැන් අපි කියන මේ මට්ටමේ අපට දැනෙන මට්ටම නෙමෙයි බුදුහාමුදුරන්ට දැනෙන්නේ. අපට දැනෙන්නේ අපේ කකුල රිදෙනවා කියලානේ. බුදුහාමුදුරන්ට එහෙම මගේ කකුල රිදෙනවා කියන කතාවක් නෙමෙයි. වේදනාව වේදනාවක් විතරයි. කියන්නේ දැනීම දැනීමක් විතරයි. ඒක ටිකක් දැන් මේ මට්ටමේදී ඔක හිතන්න අමාරුයි. මොකද අපි දැන් අපේ ලෝකේ මට්ටම කාම ලෝකේ මට්ටමෙන්නේ අපි හිතන්නේ. තමන් ඔය සමාධියක් වැඩලා ධානයක් වැඩුවනම් ඕක තේරෙනවා ටිකක්. දැන් රූපාවචර මට්ටමේදී මේ කාමාවචර මට්ටම නෙමෙයි අරූපාවචර මට්ටමේදී කාම රූප මට්ටම් නෙවෙයි. ඒකට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්කමක් තියනවා නම් රහතන් වහන්සේ කියන්නේ ওই තුන් භූමියෙන්ම එතර වුණ කෙනෙක්. ඒතකොට ওই තුන් භූමියට අදාළ දේවල් ඒගොල්ලන්ට එහෙම අපි හිතන මට්ටමේ නෙවෙයි ඒක වෙනස් මට්ටම. ඒක ගැන ප්‍රශ්න කරනවට වඩා ඔකේ ටිකක් යෙදෙනකොට ඔවට උත්තර එනවා ටික ටික මේ අර රූපය හැදුවේ මුලා වෙන්නේ කියන එක හොඳට හිතට පෙන්නගෙන යනකොට එතකොට ඔය ප්‍රශ්න එන්නේ. ඒක අපි දැන් මේ මානසිකත්වයට අපිට ওই ප්‍රශ්න තිබුණාට ඒක හරියට දැන් අපි මුලාවෙන් ඉන්න මට්ටමකට දැන් වතුරට එබෙන බල්ලා අපෙන් ප්‍රශ්න අහනවා ඒ වතුරේ ඉන්න බල්ලා ගැන. එයා දෙඩිව විශ්වාස කරනවනේ බල්ලෙක් ඉන්නවා කියලා. අනේ ඒ වගේ වැඩක්. දැන් මම පෙන්නේ ඔය ටිකට තමන්ගේ ශරීරේ තමන් මුලා වෙන්නම් හදාගෙන තියෙන්නේ. අර බා බුදුහාමුදුරන්ගේ ශරීරෙට වේදනාවක් ඇති වෙන්නේ නැති නේද? අර බලලා අපෙන් ඇහුවත් අර වතුරේ ඉන්න බල්ලාට හරියට රිදෙනවා ඇති නේද? තුවාලයක් මොකක් හරි හැදිලා කියලා අහන වගේ තත්ත්වයක් පේනවද ඒක? ඒ මානසිකත්වයට ওই ප්‍රශ්න අදාළ නැහැ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.
වාරි මට මතකයි වා එදා අපිට අර පිළිදිනකොට සිල්ල වේදන සූත්‍රයේ අර ප්‍රශ්න අතර පහක් විතර ගැන ඒ ධම්මදිනා ශ්‍රීනිවාසගෙන් අහනකොට එතනදී මම හිතන හොඳ ලස්සනට ඔක පැහැදිලි කරා නේද අපි ඒ කියන්නේ කොහොමද වේදනාවල් බෙදලා යන්නේ කියලා මේ සුඛ වේදනාව තමයි දුක වේදනාව ගැන අදුක සුඛ වේදනාව ගැන මට මතකයක් ආවා
චුල වේදල්ල සූත්‍රේ කොහොමද වේදනා ගැන කියන්නේ? වේදනා ජාති තුනක් තියෙනවා. එතකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා නේද? සුඛ වේදනා අනුසය. දුක්ඛ වේදනාවේ අනුසය, දුක්ඛම සුඛයේ අනුසය මොකක්ද කියලා අහනවනේ. ආද කියන්නේ.
සම සුඛ වේදනාත්ම රාගාංශය තියෙනවාද කියනවා. ඒක සම දුක්ඛ වේදනාත්ම ප්‍රතිගාමිතය තියෙනවාද කියලා අහනවා. හැම අදුක්ඛම සුඛ වේදනාත්ම අවිද්‍යාංශය තියෙනවාද කියලා අහනවා. නැහැ කියලා සුත්‍රු කියන්නේ කොට ඒ ප්‍රශ්නේ නේද? එහෙම කියලා මට මතක තියෙන්නේ.
ඔව් මුලින් කියන්නේ අර වේදනා තුනේ සුඛ වේදනාවේ රාගානුසය දුක්ඛ වේදනාවේ ප්‍රතිගානුසය අදුක්ඛම සුඛයේ අවිද්‍යාන.
ඔව්
ඊළඟට තමයි අහන්නේ හැම සුඛයකේම රාගානුසය යෙදෙනවා. ඒකට කියනවා නෑ එහෙම නොවෙනතනුත්
තියෙනවා.
හැම දුක්ඛයකේම ප්‍රතිගානුසය යෙදෙනවාද නෑ එහෙම නොවෙනතනුත් තියෙනවා. හැම දුක්ඛම සුඛයකේම අවිද්‍යානුසය යෙදෙනවාද? නෑ එහෙම නොවෙන තැනුත් තියෙනවා. ඒලා ඒවට උදාහරණ දෙනවානේ.
ඔව්.
මතකද උදාහරණ?
එතන කියන සුඛ වේදනාවේ දුක මොකද්ද දුක මොකද්ද කියලා අහනවා එහෙමක.
ආ එහෙමත් අහනවා ඊට කලින්. සුඛ වේදනාවේ තියෙන සුඛේකුයි දුකේකුයි එහේ මොකක්ද අහන දුක්ඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛ වේදනාවේ දුක්ඛය මොකද්ද අහන සුඛ වේදනාවේ සුඛය කියන්නේ සුඛය කොහොමද තියෙනානේ සුඛ වේදනාවේ දුක්ඛය කියන්නේ ඒක තිති සුඛ විපරිණාම දුක්ඛ පවතින එක සුඛයි විපරිණාම වෙන එක දුක්ඛ වේදනා විති දුක්ඛා විපරිණාම සුඛ ළඟට ඊට පස්සේ තමයි අහන්නේ අර අනුසය ගැන ප්‍රශ්න ටික
තුන්වෙනි අවස්ථාව
තර සුඛ වේදනාවේ රාගානුසය යෙදෙන වෙලාව යෙදෙනවා සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැත්තේ මොන වෙලාවද උදාහරණයක් දෙන්න
අවස්ථාවක්
මොන අවස්ථාවද
සමාධියකට
ඔව් ධානයකට සමය දීලා ඉන්න වෙලාවේ ලබන සුඛය ඒක රාගානුසය යෙදෙන්නේ නැහැ
ඒ ධාන කියන එකත් අපිට මතන ලව් මේ මාර්ගයට අයිති ධානයක් වෙන්න ඇති නේද නැත්නම් අනිත් ධානයකට සමාන සුඛේ තියෙන පුළුවන් දන්නේ නැහැ නේද ධාන දෙකකට බෙදනවා නේද
ඔව් නෑ කොහොම ධානය ගත්තත් ඒක විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසල ධම්මේහි ඒ වයින් වෙන් වෙලාමයි ධානයකට සමාදින්න පුළුවන් ඒ කියන්නේ తాවකාලිකව හරි යටපත් වෙනවා ඒක ඒ අවස්ථාවේදී ඒක නෑ ඊළඟට දුක කියන එකේ හැමතිස්සෙම පටිගය යෙදෙනවද
නැහැ කියලා කියන්නේ.
ඔව්. නැත්තේ උදාහරණේ මතකද?
මාර්ග එයාට මාර්ගයක් ලබන්න බැරි වුණා, මාර්ග ඵලයක් ලබන්න බැරි වුණා කියන දුක. ඒක එකක් යා මාර්ගේ ගමනාග මාර්ග ගමන
සංවේගයක්
පොදුදක්. ඔව්. සෝවාන් කෙනෙකුට සමහර විට රහතන් වහන්සේ කෙනෙක් දැකලා අනේ මට තාම රහත් වෙන්න බැරි වුණානේ කියලා ඒක දුකක්නේ. හැබැයි ඒකේ නෑ පටිගානුසය. ඒක අර යා එක්ක තරහවකින් ඊර්ෂ්‍යාවකින් එන එකක් නෙවෙයි. ඒක තමන්ගේ උත්සාහය වඩන්න එන එකක්.
බ්‍රහස්පති
පටිගානුසය නේ. අකුසලයන් නැහැ. පටිගානුසය දෙන්නේ නැහැ. හරි. මමත් මේක කොහොම හරි කරගන්න ඕන කියලා උනන්දු වෙන පැත්තට මේක යෙදෙන්නේ. ඊළඟට අදුක්කමාසුකේකේ අවිද්‍යාව යෙදෙන්නේ නැති. අවිද්‍යානුසය යෙදෙන්නේ නැති අවස්ථාවක් නේද?
ඔව් එහෙම.
එකට මොකද්ද දුන්නේ?
උපේක්ෂාවක්
තියෙනවා.
ඔව්. අවිද්‍යාවන් උපේක්ෂාව.
ඔව් දැන් චතුර්ථ ධානයේදී උපේක්ෂා ධානාංගය තියෙනවනේ. ඒකට එතන අදුක්කම සුඛ වේදනාව හැබැයි ඒකේ අවිද්‍යානුසය නැහැ කියනවා. එතෙන්දී නම් අපිට ගන්න වෙන්නේ හැබැයි රහතන් වහන්සේ ධ්‍යානයකට සමය දීලා ඉද්දි වගේ කියන්න වෙනවා. විඥානසේ නයි දෙන්නේ නේද? ඒ ඔය වගේ දේවල් තියෙනවා මේ දැන් අපි අර අරමත්තම ගැන දැන් විශේෂයෙන් රහතන් වහන්සේ මොන වගේ ඇද්ද කියන එක දැනගන්න අපේ මනස වැඩෙන්නත් ඕන. තත් විදර්ශනාව තුළින් මනස වැඩෙන්න ඒ තත්ත ටිකක් හිතා ගන්න පුළුවන් කමකට එනවා. අපි ලෝකෙට අයිති මට්ටමේ ඉඳන්ම ගැන ප්‍රශ්න කළොත් ඒකට මේ උත්තරේ එන්නේ නැහැ. හිතා ගන්න අමාරු. එහෙම තේරුම් ගන්න ඒක. ටිකක් ඕක දැන් ඔය විශේෂයෙන් ඔය කය ගැන බලන එක දැන් අද කියා දීපු එක බලනකොට වට උත්තර එනවා ටික ටික. කය කියන්නේත් අපි හදාගත්තු එකක් නේ කියලා නුවණින් ටික ටික දකින්න පුරුදු වෙනකොට. එළියේ රූපත් මේ හිතෙන් හදලා එළියෙන් තිබ්බා වගේ මේ අජත්ත කයත් හිතෙන් හදලානේ මේ එළියෙන් තියලා තියෙන්නේ. මෙහෙම කයත් බවට පත් කරලා තියෙන්නේ කියන තැන සිහිය නුවණ පිහිටනකොට අර ප්‍රශ්න යෙදෙන්නේ නැහැ ඊට පස්සේ.
දැන් තව පොඩි ප්‍රශ්නයක් අහන්නද ડોક્ટર මහත්මයා? දැන් මේ කයේ දැන් අපි හිතමු දැන් කයේ රිදිල්ලක් හටගන්න අපි හිතමු පපුව මැද කියලා හරි. එතකොට දැන් ඔබතුමා පැවසුවා ඒක සිතින්ම හටගෙන ඒක එහෙනම් ඇත්තටම හෘද වස්තුව කියලා දෙයක් නෑ කියලා.
එතකොට නෑ මං ඒ දෙයක් නෑ කිව්වේ නෑ. හිතගන්නේ මං කී දෙයක් තියනවා කියලා හිතුවා නම් ඒ හිතලා තියෙන්නේ මෙහෙමයි කියලා.
එතකොට දැන් හදිස්සි දැන් අපිටම මේ මොහොතේදී සමහර වෙලාවට මතකයේ අවශ්‍යයි නේද? මොකද ඇත්තටම heart attack එකක් නම් ඒකත් ප්‍රායෝගික කරන්න කියලා මම මේ බලන්නේ මම
ඒකත් හන්නවනේ එකක් ගන්නවානේ
ડોક્ટર ස්ලයි මේ
ලෝකේ ජීවත් වෙන්න නම් මතකයේ අවශ්‍යයි
නෑ ජී අපි ජීවත් වෙන්න තියෙන ආසාව නිසා නේද තියෙන්නේ
ලෝකේ
අම්ම එහෙම අහන්නම්කෝ දැන් heart attack එකක් කියලා දැනගත්තොත් ඇත්තටම heart attack එකක් නම් ಜಾති දෙකයිනේ වෙන්න පුළුවන් එක්ක ජීවත් වෙයි නැත්නම් නැරෙයි නේද?
කතා කරා.
නෑ නෑ විදර්ශනාව කරනකොට ප්‍රායෝගික පැත්තෙන් මම මේ පොඩ්ඩක් හරි ඉස්සෙල්ලා කරපු සාකච්ඡාව සමග පොඩ්ඩක් නෝනින් මම මානසිකාරය කරමින් තමයි අහගෙන හිටියේ. එතකොට මට හිතුණා දැන් ඒක ඇත්ත. දැන් අපි තුමු කකුලේ රිදෙල්ලක් පටන් ගන්නකොට ඒක ස්පර්ශය තුලින් දැනගෙන තමයි ඒක සිතෙන්මයි දැනගත්තේ. ඒ මතකය තමයි සිතෙන් දැනගත. සිත දැක්කම ඒක හරි. නමුත් ඒත්‍රි එහෙම දැකලා කියලා ඒක අමතක කරන්නත් බෑ. ඒ කියන්නේ එතනත් නෝන පොඩ්ඩක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් දැන් ඇත්තටම ඔරි තෘෂ්ණාව එකපාරටෙන් යන්නේත් නැහැනේ. දැන් තාම සක්කාය දිට්ඨියත් බිඳිලා නැත්තා. එහෙනම් ඉතින් ඇත්තටම එතකොට heart attack එතකොට ඒ රූපය දැන් එළියේ තියෙන රූපය ගැන එච්චර අවුලක් නැහැ ඒක තේරෙනවා. නමුත් අර මේ කය ගැන තියෙන තැන පොඩ්ඩක් උපාදානය තියෙනවා නේද සාම? පොඩක් සෑහෙන දුරට.
ඒක තියෙනවා. ඉදර්ශන වඩාගෙන යන්න ඕනේ. එතන මම මේ ඉස්සෙල්ලා කියන්න හදපු එකත් අහගන්නකෝ දැන් අපි හරි ලෝකෙට අයිති මට්ටමෙන් ඔන්න heart attack එකක් කියලා දැනගන්නවා. දැන් ඕකට බෙහෙත් කරන්නත් යනවා. එක්ක ජීවත් වෙයි නැත්නම් මැරෙයි ඔය දෙකෙන් එකක් වෙනවනේ. ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ කියමු. මැරුණොත් එහෙම කොහේ යයිද කියලා දන්නේ නැහැ නේද? කොහේ හරි ගිහිල්ලා උපදිනවා. හැබැයි ඒ විදර්ශනයේ වඩා ඉද්දි heart එකත් ඔය හිතෙන් අතලා එළියෙන් තිබ්බා කියන එක සිහි වෙන වෙලාවේ මැරුණොත් එහෙම සමහර විට ආයි උපදින එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
ඒ කියන්නේ මේ මොහොතේ ඒක එහෙම ඒ කියන්නේ මෙතන මේ රූපයක් කියන එක ඒක දැක්කොත්ද
ඒ මරණ වෙලාවේ ඔයාට අනිත්‍ය සිහි වුණා නම්
රූප නිරෝධයයි.
නිරෝධය තිබුණා නම් ඔයා ආයිප දෙන්නේ
නැහැ. මොන්ද කියලා කිව්වද?
මේ එතකොට මේ සෝවන්වත් වෙන්නේ නැතුව
සෝවන් වෙන්න ඕනේ මේ වරපස්තිය. ඔවා කියලා තියෙනවා මේ දේශනාවල සේරම කිලිම්.
සෝවන් වෙන්න ඕනේ මරණ මොහොතේ. ඔය සිහිය නුවණ හරියට මැරෙන මොහොත දන්නවනම් ඔය වෙලාවේ ඉන්නවක කරන්න පුළුවන් නම් ආයේ සෝවන් වෙන්න ඕනේ.
අනිත් ඒ වෙලාවේ අනිත්‍ය දැක්කනම් ඒකට තණ්හාවක් නැහැනේ. ඊගාව මේ මේක ඉල්ල ගන්න නැහැනේ. ඒකට
හැබැයි ඔය අනිත්‍ය කියන්නේ අර වෙනස් වෙන අනිත්‍ය නෙවෙයි හන්දද? සමුදේ තියෙද්දි තියනවා සමුදේ නැත්තම් නිරෝධයි කියන අනිත්‍ය. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්ංගම.
තොර මෙච්චර කාලයක් අපි ඔබ දැක්කේ නැති නිසා දැන් සංසාරය
යන්නේ. ඒක 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 හැමදාම පුදු කර කර ඉන්නවා නම් අපි මැරෙන මොහොතේ තේව සිහි වෙයි. නැත්නම් එදා කල්පතර කර ඒක කරන්න ගියොත් නම් හම්බෙන්නේ නැහැ. අපි හැම වෙලේම අනිත්‍ය විදිහට සීකර කර ඉන්නවා නම් අසෝවන් වෙන්න මොකද තෝන්නේ? ඒ වෙලාවේ අපි අපිට ඒක සිහි වෙයි. එතකොට ඉවරයි.
හැබැයි අපි අවසන මේ ප්‍රායෝගික පැත්ත බලනවා නම් අපි දන්නේ නැහැ
ප්‍රායෝගික විදිය තමයි කියන්නේ. ඒ ප්‍රායෝගික විදිය තමයි කියන්නේ. දැන් ඉඳලා හැමදාම සීකරගෙන කරගෙන යනවා නම් ඔක ඒ වෙලාවෙත් ඒක සීය වෙනවා. මේවා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ.
ඔක මම තව කතාවක් කියන්නම් ඕනනම් ඔක ටිකක් තේරුම් ගන්න අමාරුයි කිව්වට මේ අපේ ඒ කාලේ එතන අවුරුදු 20කට විතර කලින් ඔය භාවනා එතකොටත් අපි සමතේ ගොඩක් වඩනවා. ඉතින් භාවනා කියලා දෙන කාලේ මේ 96 97 විතර. මම එතකොට සිංගප්පූරුවේ හිටියේ. කිපියානේ. ඒ මගෙන් අහගෙන භාවනා කරන එක්කෙනෙක්. මෙයා හොඳට භාවනා කරනවා. හැබැයි හිතේ ගමන් එනවා මේ heart එක පැත්තේ pain එක. ඔකේ එනකොට මෙයා භාවනාව නවත්තනවා. මොකද මෙයාට තිබුණා heart problems වගේ. හරි. ඉතින් එයා දවසක් මට රෑ 12:00 එකට විතර කතා කරලා 12ට විතර වෙන්නේ නැති. මම කියනවා මේ භාවනා කරගෙන යනකොට මේ ආවා heart attack එක කියලා. දැන් මේ ඉන්න බෑ කියලා දැන් මට එන්න කියනවා. හරි. ડોක්ටර්ට නිගේ කතා කරන්නේ මට. මම හිතේ මේ මං ડોක්ටර් ඉන්න කලින් මේ පැත්තෙන් බැලුවා මේ ඉතින් සෙවන් කියලා මට දැන් එන්න නම් බෑ ඔන්න මෙහෙම පොඩ්ඩක් මම ඇහුවා දැන් ඔක ආවේ මොන වෙලාවෙද මේ භාවනා කරද්දී ආනාපාන සතිය හොඳට කරද්දී තමයි එන්නේ. ඉතින් මෙයාට නිකන් කතා කර ගන්නත් බැ මේ බොහොම අමාරුවෙන් වගේ මට කතා කරලා කියන්නේ. ඉතින් මම දන්නවා මෙයාට කලිනුත් මේක ඇවිල්ලා තියෙනවා කියලා. මිනිහානිත් එක මං ගැන විශ්වාසයකුත් ඇතුව කරන කෙනෙක් ඒක නේ මට කතා කළේ. ඉතින් මේ මං කිව්වා ඉතින් මේකට සමාන කතාවක් මං හිතන්නේ මං කිව්වේ නේ ඕනා ඉතින් මැරි කමන්නේ නැහැ ඒක දිහා බලාගෙන ඉන්න කිව්වා මොකද්ද මේ පිදීම කියන්නේ කියලා. තව ටිකක් ඒකේ විදීම වැඩි වෙන්න දීලා භාවනාවෙන්ම භාවනාව කරන්න කිව්වා. ඒක දිහා බලන් ඉඳලා. අනිත් පැත්තට කිව්වා ඉතින් ඔයාලට මොකවත් වෙන්නේ නැහැ බය වෙන්න එපා ඕන දෙයක් වෙන්නේ නැරලා. ඒක දිහා බලන් ඉන්න කියලා. කමරි මං එන්නේ නැහැ කියන එකත් මං තදින්ම කිව්වා දැන් මට එන්න බැහැ කියලා. මං දැන් විනාඩි 20ක් විතර පයින් යන දුරක වගේ හිටියේ. මට යන්න ඕන කමක් තිබුණේ නැහැ. ඊළඟට මං හිතන්නේ ඊළඟ දවසේ තමයි මට කිව්වේ නේ කලිනුත් ඔහම ඇවිල්ලා තියෙනවා එතකොට මේක නවත්තනවා හැබැයි මං ඊයර ඔන්න ඔය ඕන එකක් වෙන්න කියලා මං භාවනාව කරගෙන ගියයි කියලා. මේ ඊට පස්සේ ඉතින් යාගේ ලෙඩේ ආයේ ආවෙත් නැහැ භාවනාවට කරදරයක් වුණෙත් නැහැ. හරි ඒ කාලේ අපි විදර්ශනය මේ ගැඹුරකට දන්නේ නැහැ මේ වගේ. හැබැයි මේ සමත සත්‍ය හුඟක් ගැඹුරට වඩන ධ්‍යාන වඩන කාලයක්. ඒක ඒ කාලේ මේ 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 මස්තමෙන් හිතන්න බෑ. දැන් පේනව නේද ඔය heart එකක් මේ හිතෙන් හදලා ඇලියෙන් තියපු එකක් කියන එක. ඒ වගේම අර problem එකක් තෙන්නේ ඒකෙන් මෙයාගේ භාවනාව කඩනවා හැමදාම. හැබැයි එදායින් පස්සේ හිතට continue කරන්න පුළුවන් වුණා අර එදා එක පන්න ගත්තට පස්සේ. මේ වගේ දේවලුත් තියෙනවා. හ්ම්. ප්‍රශ්න වලට උත්තර එයි ඔය ටිකක් මේ දැනගන්නකොට. අපි මේ ජීවත් වෙන ලෝකේ හිතන් ඉන්න ලෝකේ නිවේ මේකේ ඇත්ත ඇති හැටි බලනකොට.
සරත් ඔයා කියවනද බුදුහාමුදුරන්ට දුක මොකද වේදනාව ඇතිවෙනා කියලා හිතා.
ඒක නම් මට මේ දැන් රවි පැහැදිලි කරලා දුන්නනේ අර බල්ල වතුර ඉඳගෙන මේ බල්ල මට ඒක තේරුණා.
බුදුහාමුදුරන්ට දුක ඇතිවෙනා නම් ඉතින් මේ ඒක අකුසලයක් නේද?
දුක නෙවෙයි වේදනාව කියලා තියෙන ඉතින් අපි දැන් අපිට තේරෙන්නේ නැහැ නේ අතන.
වේදනාවක් ඇති වුණොත් දුක ඇතිවෙනවනේ.
අකුසලයක් නෙමෙයි මේ කවුද කමල් ඒක අහන්න ඕන. එහෙනම් බුදුහාමුදුරුව දුක නැති කරලා නැහැනේ.
ඔව් දුක නැති කරලා නැති. තණ්හාව තියෙනවා. බුදුහාමුදුරන් තණ්හාව තිබුණාද?
ඒක මේ
අර බුදුහාමුදුරන්
තරතිය රහතන් වහන්සේ වුණත් දුකක් විඳිනවා නම් ඉතින් දුක නැති කළා කියන එක බොරු.
අර බුදුහාමුදුරන් තණ්හාව තිබුණාද? නෑ නේද?
එකමල එතන දැතර අපිට මම හිතන්නේ දැන් පැහැදිලි මොකද මේ සූත්‍රවල තියෙන වේදනාව කියලා. අර නමුත් අපි හිතන වේදනාව නෙවෙයි මේ වෙලාවේ බුදුහාමුදුරු වාගේ එතන
අපි හිතන
වේදනාව. ඔව් හොඳයි. වේදනාව මේ වේදනාව කියනකොට රවි මම මේ තව මේ මට ලැබුණ අත්දැකීමක් කියනවා. දැන් මමත් ඉස්සර භාවනා කරන්න ඉඳගත්තාම මගේ කොන්දේ වේදනාවක් වෙනවා. ඒක කියන්න බැරි තරම් වේදනාවක්. ඒකින්ද මම නැගිටින්න පුරුදුලා හිටියා. පස්සේ මේ ඔය මේ එක දවසක් දෙයක් මම කල්පනා කරා ඕනෑයක් වෙන්න කියලා ඉඳගෙන ඉන්නවා කියලා. ඒ ඊට පස්සේ ඒක නැතුව ගියා. ඒ වගේ අර ඕනම තරක වේදනාවක් එතනින් මේ පැනගන්න යෝන මේක මගේ නෙමෙයි කියලා.
අනුෂය බය වුණා නේද හට ඇටැක් එක ගැන?
ඔකේ අපි හැමෝම බය වෙනවා. ඉතින් අපි කෘත්‍ය කරලා ඉවර නැත්නම්
හරි ගියා නේද?
නෑ මම ඉතින් බැලුවේ මේ දැන් ප්‍රායෝගිකව මේක බලනකොට හැම දෙයක්ම ඉතින් අර සිතෙන්ම හටගත්තා කියලා ඉන්නකොට එතකොට හරිද කියන එක තමයි අපිට බලුවා.
නෑ ඒක හරි ඒක එහෙම
හැම දෙයක්ම සිතෙන් හටගත්තා.
ආ මට දෙයක් කියන්න තියෙනවා. මේ දුක ගැන අපි එදා කතා කරන්නේ දර පොඩි දෙයක් හෙල්ලෙනකොට මේ දුක දැනෙනවා කියලා. නෑ දුක නෙමෙයි අපිට මේ ජීවිතය ගැන දැනෙනවා කියලා කරලා නැත්තම් අපි නොටිස් කරන්නේ
රූපයක් ඉපදෙනවා කියලා.
රූපයක් ඉපදෙනවා කියලා හිත. ඒක මේ මම කල්පනා කරගෙන යනකොට අත වශයෙන් මේ ඉපදීම නේද දුක කියන්නේ. දුක ඇති වෙනවා කියන්නේ එතන නේද? ඒ කියන්නේ අපි බලා ඉන්නේ වෙනසක්. ඒ වෙනසක් ඇති වෙන අපි දන්නේ නැහැ මේ අපි ජීවිතේ වෙනසක් ඇති වෙන එක. හැබැයි අපි බලා ඉන්නේ වෙනසක් ඇති වෙන එක. වෙනසක් ඇති වෙන්නේ නැත්තම් අපිට ඒක හරි නැහැ. අර 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 එකම දේ දිහා බලා ඉන්නකොට ඒක ලස්සන නැති වෙලා යනවා වගේ. ඒ වෙනසක් නැති වෙන්නේ නැත්තම් අපිට ඒක හරි නැහැ. ඒ හැබැයි අපි ඒ වෙනස දිහා බලා ඉන්නේ දුක නිසා. බලා බැලීමෙන් ඇතිවෙන දුකක්. ඉතින් අපේ ජීවිතේ ඔක්කොම දුකක් නේ. හැම වෙලෙම අපි හොයන්නේ වෙනසක් නේ.
ඒවා ඉතින් මේ එක එක විදිහට අවබෝධ වෙනවා. ඔකයි කෙක්කනාට අවබෝධ වෙන විදි ටිකක් වෙනස්. අය මේ වගේ දේවල් තියෙනවා. කොහම හරි වැදගත් වෙන්නේ දැන් ඕකල්ලෝ ඔය දැන් මොනවා කතා කළත් Taman අර ප්‍රායෝගිකව කරන්න ඕන එක තමයි අඳුර ගන්න ඕන. ආයතන ගැන බලන විදිහ. එක විශේෂයෙන් මේ අජ්ජත්තකයට බලන එක මේ අර මගේ කායනුපස්සනාව සාකච්ඡාව අහන්න කිව්වේ මම. වසන්ත නම් එදා ඇහුවයි කිව්වා මේ එක පුළුවන් නම් අනුෂත් අහන්න.
ඒක හරියම ෂෝ. ඒක නම් මිදෙතුල්ලා අහත් කියලා නෑ. අපි විසින් කියවෙක
මගේ වෙබ්සයිට් එකේ තියෙන එක.
කොයි එකද? කොයි එකද?
සුබද්දාරාම.
සුබද්දාරාමේ මේ ගිය සතියේද ඉතිරි සතිය?
ඔව් ගිය සතියේට කලින් සතිය එකනේ.
ඒකේ තියෙනවා
කාලා.
ඔව්. අදත් දාලා තිබුණා නේද?
නම් කරන විදිහද? කායනුපස්සනාව කරන විදිහද?
ඔව් අජත්ත රූප කායනුපස්සනාව සුබද්දාරාමී කියලා එකක් ඇති. යන්න ඒකේ ටික අහලා බලන්න.
ඒකේ ගොඩක් වැදගත් වෙයි.
ඒක ලස්සනට කියනවා. ඒ කියන්නේ ඒක ඒක අහගෙනම භාවනා කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක කතා ඒක අහලා
ඉන්න නෙමෙයි. අනුෂා පුළුවන් නම් ඒක අහන්න මේ.
ඔව් මම ඇහුවා මේ මම ඒක හොඳට ඇහුවා. ඊට පස්සේ අර ඒ හාමුදුරුව දෙන උත්තරේ නම් මට තේරුන්නේ නැහැ. හැබැයි මම ඔක වෙන විදිහකින් තේරුම් ගන්න උත්සාහ කරා.
කියන්න බලන්න.
ඒ මම හිතුවේ මෙහෙමයි. දැන් අපි හිතින් හදපු දෙයක් එළියෙන් තියෙනකොට එතන මනෝ සංචේතනාවක් තියෙන. අපි හිතෙන් හදපු දේ හිතෙන් හදලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මනෝ සංචේතනාව තියෙනවා නම් දිගටම ඒකට ඒ මනෝ සංචේතන එකකට එකක් අපි සම්බන්ධ වෙලා තමයි යන්නේ නිතරම. මනසින් විතරක් යනවා. ඕක කැඩෙන්නේ එක්කෝ අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ අර ඉති රූපං කියලා විතර වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් වෙනින් ආයතනයකින් අපිට ඔතන මේ හැදෙන්න ඕන චේතනාව. එහෙම නැත්නම් අර මනෝ සංචේතන දිකට එකට එකට යනවා. දැන් එහෙම යන හින්දා වන්නරිසය ගැන තියෙන අපේ හැඟීම් චේතනා එකට වෙලක් තියෙනවා. දැන් අපි එක චේතනාවක් රුවන්රිසය දැකලා මේ අහකින් තියන්න ගියාම අර අර මනෝ හිතට ආපු මේ සිතුවිලි මේ પરම්පරාව එතන ප්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරගන්න බෑ කියලා තමයි මම හිතාගත්තේ. හරිද නැහැ? ඒක හැබැයි අර මේ පටිච්චසමුපාදයේ පැත්තෙන් නම් එච්චර ගැලපෙන්නේ නැහැ. ආයතන විදිහට තමයි හිතන්නේ. රවිය ගැන මොකද කියන්නේ?
එවනද සරප් කියපේ මොකද කියන්නේ පොඩ්ඩක් අපිට කියන්න.
ඒක මං අහගෙන හිටියේ නෑ. ඒත් ඒගොල්ලෝ අහගෙන ඉන්නේ නැදනේ. මම හිතන්නේ මම පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ දැන් අර හිට එකකින් එකට හදන ටික සම්බන්ධ කිරීම නේද මේ සරප් කිව්වේ.
ඔව්. ඒක මම කිව්වේ මේ මනෝ සංචේතනාවක් නම් එකිනෙකට සම්බන්ධය තියෙන්න ඕනේ. නැත්තම් කැඩෙන්න ඕනේ මේ අර අපි රූපස්ස සමුදයෝ එකකින් හරි නැත්තම් වෙනින් ආයතනකින් එන මේ සිතුවිල්ලකින් හරි කියලා.
ඕකේ තියෙනවා. දැන් හිතෙන් හදන එක එළියෙන් තියෙන එක ආයෙ කරනකොට අරක තියෙන දෙයක් බවට පත් වෙනවා. ඒක ඒක තැනක මුලාව කැඩුවා නම් ඉතින් ඒකට අහු වෙන්නේ නැහැ. ඒ චේතනා එකකින් එක සම්බන්ධ කරන්න බෑ. අපි මලක් දිහා බලා ඉන්නවා කියන්නේ ඒ සිත් ගොඩාක්නේ. එක එක හැදෙන හිත එකෙන් කියනවා අතන තියෙනවා. ඒ ටික එකතු කරාමනේ එළියේ තියෙන එකක් බවට පත් වෙන්නේ. ඒ චේතනා එකකින් එක වෙන වෙන සිද්ධි වුණාට අපි ඒවා සම්බන්ධ කරනවා. හැම එකේම තියෙන්නේ මුලාවක් නේද? හිතෙන් හදලා එළියෙන් තියෙන එකනේ. එතන සිහිනවන පිහිටියේ නැත්නම් එළියේ තියෙන එකක් බවට පත් වෙනවා. ඕකයි ඉතින් තමන් උත්තරේ හොයාගන්න නම් දෙන්නේ නැහැ උත්තරේ. ඔය පැති වලින් බලලා හොයාගන්නවා. නින්ද යන්නෙත් නෑ කිව්වා නේද? ඒකට උත්තරේ නේද?
ඔව්.
ඒක හොඳයිනේ. ඒක ලොකු කුසලයක් නින්ද යන්නේ නැති එක.
සම්පත් කියන එක තේරෙන්නේ සම්පත්
ලියේ නෑ සම්පත් ඒක කනෙක්ෂන් නෑ
සම්පත් නිකන් මේ කාල මන්දිරේ විතර කතා කරන්නේ
හලෝ
ඔහ හොල් මන්දිරේ සම්පත් තායි කියන්න ඒක තේරුන්නේ නෑ කියපු එක ඒකේ ෆයිල් එක ආවේ නෑ නේ
ඔයි කෝ එකක් එන්නේ ආගේ වොයිස් එක
හලෝ සර්
ඔව් කියන්න සම්පත්
නෑ මම කිව්වේ සර් අර හාමුදුරුවත් හාමුදුරුවන්ගේ සාකච්ඡාවේ ඒකට උත්තරේ තියෙනවා නම් අපි කොහොම හරි හොයා ගන්නම් කියලා කිව්වේ
ඒක හොඳයි කට්ටි එක්ක ඒක අහලා කියන්නකෝ බලන්න
අහලා ඊට පස්සේ ඔය ඒක තමයි ඒක හොඳයි සර් ඇත්තට
හැබැයි ඒක මම දෙසරයක් කියවුවා ඔය උත්තරේත් මම උත්තරේ තියෙන තරම දෙසරයක් කියවුවා තාම මගේ ඔළුවට ගියේ නෑ එතන උත්තරේ හරියට
තමයි ඉතින්
ඒක උත්තරේ ගියා නම් ඉතින් එතනින් ගොඩක් කතාවට ඒක තමයි
ඉතින්
ප්‍රවේ රවි මට එකක් කියන්න හිතුවා දැන් අර ඒ වගේ ප්‍රශ්න මේ දැන් පුරක් වෙලාවට රැයට නිින්ද කියලා ඇහැරුණාම එහෙම මේ වෙනදට නිින්ද යන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් එනවා. දැන් රැයට ඇරිච්ච ගාම ওই ප්‍රශ්න ඇවිල්ලා තියෙන ඔකද කල්පනා කර කර ඉඳලා නිින්ද යනවා. ඒක ලොකු දෙයක්.
ඒකත් හොඳයි නේද?
කිවසරක් ඇහැරුණත් ওই ප්‍රශ්නේ ටක් ගාලා ඔළුවට එනවා ඒ වෙලාව.
ඔව් ඒක තමයි ප්‍රශ්නේ.
ආයිත ඔයාට උත්තර එනවා නම් හොඳ දැක්මක් එනවා. ඒ උත්තරේ අහගන්න නෙමෙයි තමන්ම හොයාගන්න බලන්න ඕනේ. උත්තරේ හොයනවා කියන්නේ ලොකු විදර්ශනයක්.
මම තව සතියක් දෙන්න පස්සේ. සම්පත්ත පුළුවන් නේ?
සතියකින් පුළුවන් ඔ කොච්චර දෙයක්ද වසන්ත?
කමන්නේ අපි දාගමු සතිය කියලා. තව බලමු මම සමාහරටත් කිව්වා සරත්සන් ඇහුවා කිව්වා ඒ කියලා නෑ. සමහරක් අහනවා මං කියන්නේ මේ කින්ද කියවපො.